හොඳයි සා දෙදහස් දාසේ වසරේ කොළොස්සරි මාසේ දහවෙනිදා භාවනා වැඩසටහන සත්‍ය කියන්නේ මෙයයි. ඒක පැහැදිලි කර දීම සඳහා තමයි මේ උත්සාහය. හැමදෙනාම කියන්නේ මේක තමයි සත්‍යය. හැමෝගෙම ළඟ යම් කිසි සත්‍යයක් තියෙනවා. බෞද්ධාගමේ අය මේක තමයි සත්‍ය කියලා ඒගොල්ලෝ මේ ඒකකය පෙන්වනවා. ඊළඟට අනිකුත් ආගමිකයනොත් මොකද කරන්නේ? ඒගොල්ලොත් දර්ශනයක් පෙන්වලා කියන්නේ මොකන්ද? මේක තමයි සත්‍ය කියනවා. අනිත් සියලුම ආගම්වලටත් යම්කිසි සත්‍යයක් තියෙනවද නැද්ද? තියෙන. ඒගොල්ලෝ සත්‍යයි කියලා කියන දෙයක් තියෙනවා. බුද්ධ ආගමේ පිරිසත් සත්‍ය කියන්නේ මෙයයි කියලා කියනවා. ඒ කණ්ඩායම් වශයෙන් ඊළඟට පුජ්‍යල වාසය. පුජ්‍යලයක් කියන්නේ මොකද්ද? මෙන්න මේකයි සත්‍ය. මෙන්න මේකයි සත්‍ය කියලා යම් කිසි විග්‍රහයක් කරනවා. ඔබෙනුත් ඇසුවොත් සත්‍ය කියන්නේ මොකද්ද කියලා ඔබේ විග්‍රහය තුළත් සත්‍ය පිළිබඳ විග්‍රහයක් ඔබට තියෙනවද නැද්ද? තියෙනවා. මෙන්න මේ හේතුවෙන් සත්‍ය තෝරා ගැනීමට නොහැකිව සත්‍ය වනගත වී තිබෙනවා. සත්‍ය යනු මෙයයි කියලා හැමදෙනාම නම් කරන තැන, විග්‍රහ කරන තැන, තේරුම් කරලා දෙන තැන සත්‍ය මිනිසුන් අතරට නොපැමිණ වනගත වෙලා තියෙනවා. ඒ කියන්නේ සත්‍ය දැක ගන්න බැරි වෙලා තියෙනවා. අවබෝධ කර ගන්න බැරි වෙලා තියෙනවා. යමෙකු සත්‍ය මෙයයි කියලා පෙන්වනවා නම් ඒක සත්‍ය නෙමෙයි. යමෙකු සත්‍ය කියන්නේ මෙයයි කියලා හිතනවා නම් එයා සත්‍ය තුල නෙමෙයි ඉන්නේ. ඒ ටිකක් විග්‍රහ කරලා දෙන්නම් හොඳින් සැහැල්ලුවෙන් තේරුම් ගන්න. සත්‍ය යනු මෙයයි කියලා එයා කොටසක් වෙන් කරගෙන තියෙනවා නම් ඒකෙන් අදහස් වෙන්නේ එයා ඒ දේ තුල ඉලඹ ගන්නවා. ඒ දේට කැමති, තමන් සත්‍යයි කියලා හිතන දේට තමන් කැමතිද නැද්ද? කැමති. ඒක ඉලඹ ගන්නවා, ඒක අදහනවා, ඒකට ඇලෙනවා. ඊළඟට බොහෝම හිමින් අර්ථයෙන් බැලුවහම අපිට තේරෙනවා මේ සත්‍ය නම් අන් සියල්ල අසත්‍යනේ. මේ සත්‍ය නම් මොකද වෙන්නේ ඊළඟට? අන් සියල්ල අසත්‍ය බවට පරිවර්තනය වෙනවා. එහෙමනම් අන් සියල්ල එයා විවේචනය කරනවා, ප්‍රතික්ෂේප කරනවා. එහෙමනම් එයා ළඟ ඇලීමේ බුද්ධියත් ගැටීමේ බුද්ධියත් පවතිනවද නැද්ද? පවතිනවා. එහෙනම් එයාගේ ආධ්‍යාත්මය තුල සත්‍ය පිහිටයිද? ඇලෙන තැන, ගැටෙන තැන සත්‍ය පිහිටයිද? සත්‍ය පිහිටන්නේ නැහැනේ. දහමේ කියවෙන්නේ ඇලීම් ගැටීම් එකතු කරගන්නද දුරලන්නද? දුරලන්න කියලා කියන්නේ. එහෙමනම් කෙනෙකු සත්‍ය යනු මෙයයි කියලා විග්‍රහයකට සිර වුණොත් එයාට කවදාවත් සත්‍ය දකින්නට බෑ. ඒ නිසා මේ ලෝකෙටම සත්‍ය දකින්න බැරි වෙලා තියෙනවා. මොකද හැමෝගෙම විග්‍රහය සත්‍ය යනු මෙයයි. සත්‍ය යනු මෙන්න මේකයි. මේක හොඳින් තේරුම් ගත යුතුයි. ඊළඟට ආනන්ද හාමුදුරුවන්ටත් පුළුවන් කමක් නැහැ. අනිත් ඒ ඔය එකක්වත් නෙමෙයි සත්‍ය. සත්‍ය කියන්නේ මෙන්න මේකයි කියලා කොටස් කරා. සත්‍ය anu හැම දෙයක්මයි. සත්‍ය anu හැම දෙයක්මයි කියලා කියන්නත් පුළුවන්. හැබැයි කිව්වොත් ඒක නිවැරදි අවබෝධයෙන් නොගත්තොත් ඒකත් කොටස් කිරීමක් බවට පත් වෙනවා. කොටස් කරන තැන, බෙදෙන තැන සත්‍ය නැත. ඊළඟට ඒකත් කොටසක් හැටියට ගත්තොත් එතනත් අසත්‍ය තියෙන, එතනත් සත්‍ය නැහැ. බෙදා වෙන් කර කොටසක් ගැනීමට පුරුදු වෙලා තියෙනවා. අන්න ඒකට කියනවා ධර්මයේ අන්තගාමී වෙනවා කියලා. බෙදාවෙන් කොටසක් ගැනීමට පුරුදු වෙලා තියෙනවා. ඒකට කියනවා අන්තගාමී වීම කියලා. මේ දේ නැද්ද ඔබේ මනසේ? තියෙනවා නම් ඔබ එය නිවැරදි කරගන්න අන්තගාමී නොවන තැනට ඔබේ ඥානය, ඔබේ ගුණය, ඔබේ ධර්මය ඔබ එකතු කරගන්න ඕන. මෙය මෙසේය, මෙය මෙසේ වේවා, මෙය මෙසේ සිදු වුණා ආදී වශයෙන් කොටස් කරනවා. මේ තමයි සත්‍ය, මේ තමයි යථාර්ථය, මේ තමයි අසත්‍ය, මේ සියල්ල හරි, මේ සියල්ල වැරදි. එසේ හිතන සිතට ඇලීම් ගැටීම් වල රසයම මිසක් නිවන් රසය, ලෝකෝත්තර රසය, ධර්ම රසය ලැබෙන්නේ නැහැ. ධර්ම රසය ලැබෙන්න නම් මේ ඇලීම් ගැටීම් දුරලන්න ඕන. දැන් මේ කොටසේ යථා අවබෝධය කරන්න ඕන, නුවණින් වටහා ගන්න ඕන. හුදු ගල් පිළිම වාගේ බන ධර්ම අහලා වැඩක් නැහැ. සවිඥානක සංවේදී මිනිස්සෙකුට ධර්මයේ මතක් කරන්නේ තමා තුළ තියෙන සංවේදීතාවයේ සමග ගලපලා, ගති ලක්ෂණයක ගලපලා, ගති ස්වභාවයක ගලපලා, ඒ ගති ස්වභාවය නිවැරදි කරලා ධර්මයේ දකින්න ඕන. තමන්ගේ ඥානීය ඉදිරියේ තියෙන කඩතර විවර කිරීමට හැකියාව තියෙන්නේ තමාටමයි. තමන්ගේ ඇස ඉදිරියේ, දැකීම් ඉදිරියේ තියෙන දෘෂ්ටි කඩතර ඉවත් කරන්න පුළුවන්කම තියෙන්නේ තමාටමයි. විමර්ශන බුද්ධියකින් තොරව අවුරුදු 1000ක් ධර්මය අහුවත් වැඩන්නේ. එයාට කිසි දෙයක් අවබෝධ වෙන්නේ නැහැ. ඒක හරියට හොද්දේ තියෙන හැන්ද වගේ. නේද? මන හවම හරි කියලා හරි සිම්පල් වැඩක් තියෙන්නේ. කනගෙනල්ලා ධර්මශාලාවෙන් තිබ්බ තමන් පාඩුවේ හිටියා. ඒ ගාරියට හොද්දේ තියෙන හැන්ද වාගේ කවමදාකවත් රස දැනගන්නේ නැහැ. ඉතින් ධර්මයේ රස දැනගන්න ඕන. ධර්මයේ විදර්ශනා කරන්න. විදර්ශනා කරන විටයි ධර්මයේ තේරුම් ගන්න. වටහාගන්න. කරුණු හතරක් එකවර සම්පූර්ණ වෙන්න ඕන. ධර්මයේ කල්යාණ මිත්‍රත්වයේ සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකාරය ධම්මානුධම්ම ප්‍රතිපත්ති කියන මේ හතර එකවර හැම තිස්සෙම හැම කාරණයක් එක්කම සිද්ධ වෙනවා. ඒක ප්‍රඥාගෝචර ධර්මයක් වන නිසා ගැටලු ඇති වෙන්නේ විමර්ශනය කරන කෙනෙකුට. එහෙම නැත්තම් ගැටලුව ඇති වෙන්නේ නැහැ. ඔය ඉන්නවා. ගොම දැම්මා වගේ. ඔය වැටිච්ච තැන වැටලා ඉන්නවා. ගැටලු තියෙන්නේ මාර්ගයක ගමන් කරන කෙනාට. එයාට තමයි මන්සන්දි මුණ ගැහෙන්නේ. එනිසා ඔබට ගැටලු නැත්නම් ඒ කියන්නේ ඔබ එක තැනට වෙලා ඉන්න ගමනක් නැහැ. ඔබ තුල ගැටලු හට ගන්නවා නම් ඔබ ගමනක් යනවා. සමාජයට සේවය කරන්න ගියත් ඉදිරියට ගමන් කරන්න ගියත් සිද්ධ වෙන දෙයක් තමයි ගැටලු. හමු වෙන්නේ සේවයක් කරන කෙනෙකුට වැඩක් කරන කෙනෙකුට. නැත්ත ගැටලු නැහැ. බුදුහාමුදුරන්ටත් ගැටලු තිබ්බා. බාහිර ගැටලු තිබ්බා. ඒක මානසිකව ඒ තුල පැටලෙන්නේ නැති එක විතරයි තියෙන්නේ. ධර්මානුකූලව විසඳන එකයි තියෙන්නේ. ගැටලු ඇති වෙනවා. ඉතින් ඒ ගැටලු විසඳන මැෂිම තමයි ඔබ ධර්මයෙන් ලබා ගන්න උත්සාහ කරන්නේ. ඉස්සර සතුරන් පරාජය කරන්නට තිබුණේ කඩුවක් වාගේ අවියක්. ඒ අවිය තමයි වගේම අවියක් හැටියට ප්‍රඥායුදය. ප්‍රඥායුදය කියන මේ අවිය ලබා ගන්න. ඒ අවියෙන් කරන්නත් පුළුවන්. කොහොමද? අර ගැටලු විසඳන්න පුළුවන්. ඒ ප්‍රඥායුදය පාවිච්චි කිරීම සඳහා හොඳ මානසිකත්වයක් තියෙන්න ඕන. හොඳ මොළයේ ක්‍රියාකාරීත්වයක් තියෙන්න ඕන. මද බුද්ධි භාවයන් වලින් පෙළෙන්නන්ට ධර්මයන් ප්‍රගුණ කරගන්න බෑ. හොඳ ඥානමය, හොඳ බුද්ධියක්, හොඳ අවධියක්, ගුණයක් තියෙන්න ඕන. ඔබ තුල ඒ සකස්ම, ඒ ගුණය පවතිනවද? මේ දක්වා මොකද්ද වෙලා තියෙන්නේ? තා වෙන්න ඕන මොනවද? තියෙන தත්ත්වය මොනවද? කද්ද ස්වභාවය ආදි වශයෙන් කතා කරන්න පුළුවන්.
හැම ස්වභාවයක් කියනවා.
තව තියෙනවා. ඇවිල්ල ගමනක් තියෙනවා, තව මදිකමක් තියෙනවා. ඒ මදිකම හැදෙන්නේ මෙහෙම. ඒ මදිකම නිසාම ධර්මය ළඟට ඇවිල්ලා ධර්මය වටේ කරකී කරකී ඉන්නවා. සමීපයටම ඇවිල්ලා වටේ කරකී කරකී ඉන්න සිද්ධ වෙනවා මෙන්න මේ මදිකම නිසා. නොසෑහෙන ගතිය. උප්පත්ති ඉඳලම තියෙන ගතියන්නේ ඌනතාවයේ කෙනෙක්. රහත් උනත් මදි. බුදු උනත් මදි. සක්විති රජ වුණත් මදි. විශ්වයේම අයිති වුණත් මදි. ඌනතාවයේ කෙනෙක්.
බාහිරදී
ධර්මයේම මදිකමක් තියෙනවා. ඔව්. ඊළඟට ඒක අපි ගන්න ඕන විදර්ශනාවට, විමර්ශනයට. ඇයි ධර්මයේ තුල මදිකමක් තියෙන්නේ? ඒ මදි කියලා හිතෙන චිත්තයට පුළුවන් ද ධර්මයේ දකින්න? නිරන්තරයෙන්ම අපි සරල උදාහරණයක් ගත්තොත් එහෙම වාහනයක් පැදවීමම තමයි ගන්න පුළුවන් උදාහරණය. මේක අපි තදින් අල්ලගත්තොත් අර සමහර අය ඉන්නේ අර පුරුදු වෙන කාලේ නේද, කාන්තාව එහෙම මෙහෙම වීල් එක මෙහෙම බවුල ඉල්ලීච්චාගේ බදාගෙන කොහොම එලවන්නේ? එහෙම එලවන්න තමයි විවාහයක. එහෙම කරන්න බෑ. ඊළඟට මේක හොඳටම පුරුදු වුණාම සීට් එක පිටිපස්සටම කඩාගෙන නිදාගෙන වගේ අන්තං එක ඇඟිල්ලෙන් මෙහෙම කරගෙන යන කට්ටියක් තියෙනවා. එවනම් මේක සම්පූර්ණ අතහැර දාලා නින්දට ගිහිල්ලා මේක කරන්නත් බෑ. මේ රේදුරු රස්සාව ඕනවට වැඩි මේක බවුලෙල්ලිච්ච වගේ මේක බදාගෙන උනන්දුවක් අරගෙන කරන්න බෑ. සංසුන්ව යන්න පුළුවන් තැන්වල සංසුන්ව යනවා, අවධානය ගන්න ඕන තැන්වල අවධානය වෙනවා, වේගවත් වෙන්න ඕන තැනදී වේගවත් වෙනවා, බ්‍රේක් කරන්න ඕන තැනදී බ්‍රේක් කරනවා. ඒ කොහොම කරගෙන ස්ථානෝචිතවයි එයා වෙනස් වෙවි යන්නේ. තව කෙනෙකුට කියන්න බෑ එයාගේ වෙනස් වීම කොයි විදියට යනවද කියලා. එයාම තමයි තීරණය කරන්නේ ඒක. එයා අවබෝධයෙන් තීරණය කරගන්නවා. ඊළඟට තමන් යම්කිසි පීඩනයක් තියෙනවා නම් සියලු දෙනාටම තියෙන අනිත් සියලු දෙනාටමත් එමය. යම්කිසි පීඩනයක් තියෙනවා නම් ඒ පීඩනය විදර්ශනාවට ගන්න ඕන. මොකද ඒ පීඩණය තමයි දුක. ඒ පීඩණය තමයි ගැටලුව. ඒ පීඩණය තමයි අපිට විදර්ශනාවට ඉතිරි කරලා තියෙන්නේ. ඒ දිහා බලන්න ඕන. ඒ මදිකම විවිධ පැති වලින් බලනවා. ඒ මදිකම සෑහීමට පත්වන්නේ කොතනින්ද? ඒ මදිකම සෑහීමටපත් වෙන්නේ කොතනින්ද කියලා බලන්න ඕනේ. හැබැයි මෙහෙම දෙයක්ත් අපි මතක තියාගන්න ඕනේ. අතේ ගිනි අඟුරක් තියාගෙන රස්නේ නොදැනේවා කියලා හිතුවට ඒක කවදාවත් වෙන්නේ නැහැ. ගිනි ගොඩකට පැනලා මම පිච්චෙන්න එපා කියලා හිතුවට ඒක කවදාවත් කෙරෙන්නේ නැහැ. අපේ ආධ්‍යාත්මය අපි නිවැරදි කරගන්න ඕනේ. ආධ්‍යාත්මය ඍජු කරගන්න ඕන. ආධ්‍යාත්මය සිල්වත් කරගන්න ඕන, ගුණවත් කරගන්න ඕන, දැහැමි කරගන්න ඕන, ශාන්ත කරගන්න ඕන. ඒකෙන් අදහස් වෙන්නේ ආධ්‍යාත්මයට අපි ගිනි අඟුරු දාගන්නේ නැහැ කියන එක. ආධ්‍යාත්මයට ගිනි අඟුරු දාගන්නේ නැත්තම් ඒක දැරෙන්නේ නැහැ. ඒකයි වැඩ පිළිවෙල. ඊළඟට අපි විසින්ම ආධ්‍යාත්මයට ගිනි අඟුරක් දාලා ඒක දැවෙනකොට තව මට අවබෝධයේ මදි ඇති, තවම මම අවබෝධය දියුණු කරගත යුතුයි කියලා හිතීමෙන් පළක් වෙන්නේ නැහැ. නිවසක් හදලා තියනවා, එයා නිවස ඇතුළේ ඉන්නේ නැතුව එයා යනවා එළියට. එළියට කැමෙනවා එයා. කැමෙනකොට හිතනවා මට තාම නිවසක් නැතු ඇති කියලා. නැහැ, එයා නිවස තුළ ඉන්නේ නැති නිසා නිවසෙන් එළියට ගියාම එයා තෙමෙනවා, අවුවට අහුවෙනවා, පිච්චෙනවා. ඒ තැවීමල තියෙන. එතකොට අපි ධර්මය අවබෝධ කරගන්නවා. ධර්මය තුළ ජීවත් වෙන්න ඕන. ධම්ම ජීවිනෝ කියලා කියන්නේ එයා ඒ ධර්ම කලාපේ ජීවත් වෙන්න ඕන. ඒ තුල තමයි එයාට ආරක්ෂාව තියෙන්නේ. ඒ තුල තමයි එයාට රැකවරණය තියෙන්නේ. හැබැයි එළියේ තෙමුණත් නිවසක් තියෙන කෙනා තෙවෙන්නේ නිවසක් තියෙන කෙනෙක් කියන ස්වභාවය යටතේ. නිවසක් නැති කෙනා තෙවෙන්නේ නිවසක් නැහැ කියන ස්වභාවය යටතේ. ඔව්. ධර්මානුකූල කරගන්න පුළුවන්. දැන් ඔබට අඹ ගෙඩියක් කන්න ආස හිතෙනවා. ආසාවක් හිතෙනවා. අඹ ගෙඩියක් බුදු කෙනෙක් රහතන් වහන්සේ කෙනෙක් වළඳනවා වගේ අඹ ගෙඩියක් මේ අනුභව කරන්න පුළුවන්. හොරෙක් මංකොල්ලකාරයෙක් වගේ අඹ ගෙඩියක් කන්න පුළුවන්. එවනම් ඔබට අඹ ගෙඩියක් කන්න දෙන්නේ ධර්මානුකූලව. ව්‍යාපාරය කරන්න දෙන්නේ ධර්මානුකූලව. දරුවන්ට යුතුයකම් ඉෂ්ට කරන්න දෙන්නේ ධර්මානුකූලව. සේවකයන්ට කටයුතු කරන්න දෙන්නේ ධර්මානුකූලව. සමාජයේ ගනුදෙනු කරන්න තියෙන්නේ අපිට ධර්මානුකූලව. සමාජය තුල පුළුවන් අපිට හැසිරෙන්න ප්‍රබුද්ධෙක් හැටියටත් පුළුවන්, බේබද්දෙක් වගේත් පුළුවන්, පහත් මිනිසෙක් හැටියටත් පුළුවන්, උසස් මිනිසෙක් හැටියටත් පුළුවන්. එහෙමනම් අපි ධර්මානුකූල බව තේරුම් ගත්තාම අපිට සමාජයට අනුගත වෙන්න පුළුවන්. දරුවන්ට සලකන්න පුළුවන්, භාර්යාවට සලකන්න පුළුවන්, ව්‍යාපාරය කරන්න පුළුවන්. ඒකේ හැඩය තමයි වෙනස් වෙලා තියෙන්නේ. තේරෙනවානේ? දැන් කෙනෙකුට දොස් කියන්න පුළුවන් ධර්මානුකූලව. ඒ වෛරය, ක්‍රෝධය පදනම් වෙලා කරන දොස් කීමක් කරන්නත් පුළුවන්. කරුණාව, දයාව, මෛත්‍රිය පදනම් වෙලා කරන දොස් කිරීමක්, එහෙම නැත්නම් ඒක ප්‍රතික්ෂේප කිරීමක් කරන්නත් පුළුවන්. එහෙමනම් අපි මේ ක්‍රියාවලියම සිද්ධ කරන ඕනම ක්‍රියාවලියකට අනුගත වෙන්න පුළුවන් ධර්මානුකූලව. එහෙම නැතුව ක්‍රියාවල තහනම් කරගන්න එක නෙමෙයි තියෙන්නේ. කොච්චරද කියනවනම් හදිස්සියෙන් අරක්කු ටිකක් වුණත් බොන්න පුළුවන් ධර්මානුකූලව. එහෙම කිව්වොත් එහෙම කොහොමද වැඩේ? කට්ටිය බොන්න පටන් ගන්නේ කොහොමද? හම්බුනේ අරක්කු බොන ක්‍රමයේ ධර්මානුකූලව පුළුවන් ධර්මානුකූලව බොන්න පුළුවන්. මුලින් ඉදිවිසෝස ආකාදෝ වාතාව කියලා බොනවා එහෙම නෙමෙයි. ධර්මානුකූලව බොනවයි කියලා කියන්නේ. සමහර අයට තියෙනවා මේ හෘදාබාධ, අසනීප තත්ත්වයන්. ඒගොල්ලන්ට කියනවනේ යම් යම් ප්‍රමාණ ගන්න කියලානේ. අන්න එතෙන්දී මේ වෛද්‍ය ප්‍රතිකාරය සඳහා මම මේ ලබනවා කියන මතේ සහ ගුණයෙන් ඒ අවශ්‍ය ප්‍රමිතිය මත් වෙන්න ගන්න නැතුව ප්‍රමිතිය ගත්තහම ඒක ධර්මානුකූලයි. ඒක බුදු කෙනෙක් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ බෙහෙත් වර්ග තිබ්බා. කසාය, අරිෂ්ඨ ඉන්දියාවේ එන්නේ ආයුර්වේදේ. ඒවට ওই මත් ද්‍රව්‍ය අනිවාර්යෙන් දානවා. බුදුරජාණන් වහන්සේට කැමරිලක් ගියා. බුදුරජාණන් වහන්සේ මේ කසායවල් වලට මේ අරිෂ්ඨ වලට දානවා මත් විස වර්ග. ඉතින් ඇහුවා බුදුරජාණන් වහන්සේ ඒවට කියන්නේ මොකක්ද කියලා. ඇහුවා මොකද්ද නම කියන්නේ කියලා. අරිෂ්ඨ කිව්වා. අරිෂ්ඨ නම් බොන්න කමන්නේ කිව්වා. ඒ කියන්නේ නම අරිෂ්ඨ නම් ඕකේ. ඊළඟට විකාල භෝජන රාත්‍රියට විකාල භෝජන රැයට පින්දපාත වඩින්න එපා කියලා තියදී ඉතින් භික්ෂුන් වහන්සේලා ගෙනල්ලා මේ අය හකුරු වර්ග එහෙම මේ රස කැවිලි වර්ග එහෙම වැළඳුවා. වළඳනකොට මේ කිව්වා ඒවට හාල් දාලා හදන්නේ කිව්වා. එතකොට විකාල භෝජන අහු වෙනව නේද කියලා කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේ ආන්නේ මේ ඒවට කියන්නේ මොන නමද කියලා. ඒවට කියන්නේ හකුරු කියලා කිව්වා. හකුරු නම් කමන්නේ කන්න කියලා නේද? ඒ වගේ තමයි. දැන් ලංකාවේ තේ වැචීස් කන්න පුළුවන්, කිරි දාලා තේ බොන්න තානා. ඔව්, ඉතින් ඒ රායනේ. ඉතින් ඒ වගේ ධර්මානුකූල කරගන්න පුළුවන්. දැන් ඊළඟට දැඩි සීතලක් හැදෙනවා. දැන් ඔනේ මහත්මයෙකුට ගිහිල්ලා මේ එංගලන්තෙ ගිහිල්ලා මේ අතපය උම මේ වකුතු වෙන්න පටන් අරන්. ඊට පුතා ගන්නවා. ඉතින් මේකට සරලම වෙදකම මොකද්ද කියලා. ඉතින් අර පොඩ්ඩක් මත් රව ටින්ගක් අරගෙන ඇවිල්ලා අම්මට දුන්නා. අම්මා ඕක බීලා දාන්න. බිව්වහම එඟපත සැහැල්ලු වෙයි කියලා. ඉතින් ඒක බිව්වහම සැහැල්ලු වුණාලු. ඉතින් ඒක මම කියන්නේ ධර්මානුකූලව අරක්කු බීම ධර්මානුකූලව බීමක් කියලා. මදයට ප්‍රමාදයට බිව්වොත් තමයි අනධර්මානුකූල කියන්නේ. මත් වෙන්න අනිත් කට්ටියත් එක්ක පොඩි රණ්ඩුවක් ඇදගන්න ඈ තමන්ට හානියක් වෙන්න විදියට අනුන්ට හානියක් වෙන විදියට අන්න බිව්වතන එහෙමනම් ඒකෙත් ධර්මානුකූල බවක් තියෙනවා. ඊළඟට සිගරට් එක වුණත් ධර්මානුකූලව බොන්න පුළුවන්. දැන් සිගරට් ගන්න නිසා ප්‍රචාරයක කොහොමද සිගරට් සමහර අපේ ඔය නායක හඳුරුළු එහෙම හිටියා පයිසක සායනහසෙලා දාණයෙන් පස්සේ පොඩි සුරුට්ටුවක් වළඳනවා. ඒක ප්‍රසිද්ධවම වළඳන කවුරුත් නැහැ මොකුත් කියන්නේ. දාන්න සුරුට්ටු කියන මේ වෙනකොටත් අනිත් දවසේ ගේන්න ඕනේ. සුරුට්ටු වුණ වැඩ කරද්දී කියන්නේ නේද? ඔව්. ඒක තමයි. ඉතින් මේ මම බොන්නේ නෑ මම බොන්නේ නෑ මේ ඉතින් ඒකට ඒක බොන්නේ මොකටද? අර මත් වීම සඳහා. ඒවට නෙමෙයි බොන්නේ සෙම. සෙම ඉවත් කර ගැනීම සඳහා උන්වහන්සේලා බොනෝ. ඒතකොට ඒක වෙදකමක් හැටියට ඒක පාවිච්චි කරන තැන එතන තියෙන යම්කිසි ධර්මානුකූල බවක් තියෙනවා. ඒක අහිත පිණිස භාවිතා කරන තැනදී අධර්මානුකූල බවක් තියෙනවා. දැන් පිහියක් ගනිමුකෝ. පිහියක් ශල්්‍ය කර්මයකට භාවිතා කරනකොට ඒක ධර්මානුකූලයි. එංග කපනවා, කොටනවා, කෑලි අයින් කරනවා, කෑලි බද්ධ කරනවා ධර්මානුකූලයි. රස්ත්‍යාධිකාරයේ පිහියක් අරගත්තාම එයාව තව කෙනෙක් නැති කරන්න, විනාශ කරන්න ඒක භාවිතා කරනවා. එතකොට ඒක අධර්මානුකූල. දැන් පේනව නේද එකම පිහිය ධර්මානුකූල වෙනවා අධර්මානුකූල වෙනවා. එකම මත්විස ධර්මානුකූල වෙනවා අධර්මානුකූල. එකම දුම්පානය ධර්මානුකූල වෙනවා අධර්මානුකූල වෙනවා. එහෙමනම් මේ ලෝකේ ඕනෑම දෙයක් ධර්මානුකූල වෙනවා ඕනම දෙයක් අධර්මානුකූල වෙනවා. චේතනාව ආන්න ඔයාවි ලස්සනටම තමන් හැමතිස්සෙම චේතනාව පවිත්‍ර කරගන්න ඕන, පිරිසිදු කරගන්නට ඕන. ඒක අපි තේරුම් කරගන්නට ඕන. තමන්ගේ මමත්වයේ තියෙනවා නම් තමන්ට අහු වෙනවා තමා තුළ යම් කිසි කුඩා වූ හෝ ගිනි පොකුරක්සේ කැරකෙනවා කියලා. හැංගි හැංගි ඉන්නවා කියලා. ඒක තේරෙනවා මමත්වයේ ගොඩාක් දැන් අර පත විදියට තියෙනකොට ගොඩක් අයට මේ මමත්වයේ කියන්නේ මොකද්ද කියලාවත් තේරෙන්නේ නැහැ. මොකද එයාගේ ශරීරයේ තරමටම එයාට මමත්වයේ තියෙනවා. හැබැයි ටිකක් පොඩි පොඩි වෙනකොට එයාට පේනවා කුට්ටියක් වගේ පේනවා, ටිකක් කුඩාවට පේනවා. එහෙම 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 ගිහිල්ලා ඉවරලා අවසානයේ එයාට පේනවා පොඩි ගිනි පොකුරක් වගේ හරි ඒක සැරිසරන පේන. ඒකෙන් අදහස් වෙන්නේ එයා යම් ප්‍රමාණයක මමත්වය දුරු කරලා තියෙනවා. කුඩා දැක්කෙත් නෑ. දැන් දකින්නවනේ. ඒ කියන්නේ එයා කුඩා වෙලා තියෙනවා. දැන් අපි හැ ඉදිරියට හරි ඒක බොහොම සමීප වුණාම පේන්නේ නැහැ නේ. මෙහෙම වුණාම මට පේන්නේ නැහැ නේ මේ කොල්ලේ හැදී. ඒක හැදී පේනවා කියන්නේ ටිකක් දුරස් කරලා යනවා. ඒක කුඩාවටම පේනවා කියන්නේ ගොඩාක් දුරස් වෙලා. සෑය දුරස් කරලා තියෙනවා. දැන් ඉන්නේ මමත්වයේ කොටස තියෙනවා. ඒ මමත්වයේ කොටස ජීවත් වෙන්නේ ඔබ තුල කුඩා හෝ දුර්වලකමක් පදනම් කරගෙන. කුඩා හෝ දුර්වල තැනක් තියෙනවා මේ මමත්වයේ ජීවත් වීමට. ඒ කියන්නේ මමත්වයට සැතපෙන්න යම්කිසි ස්ථානයක් ඔබේ මනසේ ඔබ තවමත් පොඩියට හරි තනලා තියෙනවා. ඒ කියන්නේ අන්තගාමීත්වය තව තියෙනවා. පොඩි ප්‍රමාණයකින් හරි අන්තගාමී වෙන ස්වභාවය තාම තියෙනවා. සත්‍ය කියන්නේ මෙයයි. ධර්ම කියන්නේ මෙයයි. කියලා ගන්න ස්වභාවය තියෙන එකද කියනවා මමංකාරය මමත්වය කියලා කියනවා. ඊළඟට දැන් ධර්මය ගන්න සංඛාරයක් හැටියට ඊට පස්සේ මොකද වෙන්නේ? ධර්ම සංඛාරය තුළ මමත්වයේ ජීවත් වෙනවා. මොන ඔයක ගොඩාක් දෙනෙකුට අහුවෙන්නේ නැහැ. දැන් මාහට වෙච්ච දෙයක්ුත් තමයි ඒ කාලේ සිද්ධ වෙච්ච වරද්දක්. ධර්ම සංඛාරය තුළ මමත්වයේ ජීවත් වෙනවා. ඊළඟට අපි අනිත් දේවල් ඔක්කොම වැරදි, අනිත් ප්‍රතිපත්ති වැරදි, එහෙම නෙමෙයි, මෙන්න මෙතන තමයි ධර්මයේ තියෙන්නේ, මෙහෙමයි මෙහෙමයි කියලා මේ කල්ලා ගන්නවා. එහෙම නැත්නම් ආයෙ තව එකක් අල්ල ගන්න. එහෙම අල්ල ගන්න ගියාම තමයි මේ අපිට ධර්ම සංඛාරය තුළම මැත්තේ එන්නේ ජීවත් වෙන්න පටන් ගන්නවා. ඒ අවකාශයත් බින්දොත් අරයට ජීවත් වෙන තැනක් නැහැ. ඒ අවකාශය තමයි බින්දින්න අපහසුම දේ. නමුත් කැපවීමක් කළොත් ඒ අවකාශයත් බින්දින්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? ඒක ප්‍රායෝගික කරන්න ඕන. නැත්තම් තේරෙනවා ඇති ඒකත් බින්දොත් අපි කිසිවකට බැඳිලා නැහැ කියලා. තේරුණාට මදි. වඩා දේවල් තේරෙනවා, තේරුණාට මදි. ඒක ප්‍රායෝගික කරන්න ඕන. නිකන් මනසින් කිව්වහම මේ යුරේ ඉඳලා මේ යුරට පාලමක් හදනවා මැද කණු තුනක් දාලා කියලා කිව්වහම ඒක අපිට පේනවා. හා ආරි සයන්ස් මට තේරෙනවා මේ යුරේ ඉඳලා මේ යුරට පාලමක් හදනවා මැදින් කණු තුනක් දානවා. කණු තුනක් දාලා ඒක මුල් මත පාලම යනවා කියලා. තේරුම් ගන්න එකද ලේසි, පාලමක් හදන එකද ලේසි? තේරුම් ගන්න එක ලේසි, අමාරුම කාර්යය පාලම හදන එක. එහෙමනම් තේරුම් ගැනීම කියන්නේ එච්චර වැදගත් දෙයක්ුත් නෙමෙයි. එච්චර වැදගත් මට ධර්මයේ තේරෙනවා කියලා කියන සමහර අය අර වගේ ඈ මේ යුරේ ඉඳලා මේ යුරට පාලමක් හදනවා මෙදින් කණ තුනක් දාලා කියලා එක ගුවා මට තේරෙනවා. ඊට පස්සේ මේකෙන් එගොඩ වුණා එහා පැත්තට කියලා. මේ නිසා ධර්මයේ තේරීම කියලා කියන්නේ සරලම දේ බාලාංශේ. ධර්මයේ තේරෙනවා කියලා කියන්නේ බාලාංශය තාත්වෙම තාම. හැබැයි ඒ தත්ත්වය තියෙන්න ඕනේ. ඒ தත්ත්වයක් නැත්තම් එයාට පාලම හදන්න බෑනේ. ඒ தත්ත්වය තියෙන්න ඕනේ. ඒක ලොකු කරගන්න එපා. සමහර අය උක හරි ලොකු කරගෙන මට ධර්මය තේරෙනවා, මට මේ කාරණේ තේරෙනවා, මේකත් තේරෙනවා, කියනකොට තේරෙනවා, කියන්න කලින් තේරෙනවා, හිතනකොට තේරෙනවා කියකිය ඉන්නවා. තේරුණාට වැඩක් නැහැ. තේරුණාට වැඩක් නැහැ. පාරම හැදෙන්න ඕන. තමා තුළ ධර්මය ප්‍රායෝගික වෙන්න ඕන, ක්‍රියාත්මක වෙන්න ඕන. එහෙමනම් අපි ධර්ම සංඛාරයත් අතහරින්න ඕන. මං හිතන්නේ අනිත් දේවල් ඔක්කොම අතහැරලා අර මහත්මයා කිව්ව හොඳ කතාව මොකද්ද? මට ධර්මේම මදිකම තියෙන්නේ. ධර්මේම මදිකම තියෙන්නේ. ධර්මය කියන්නේ කුමක්ද? ධර්මය කියන්නේ නොපවතින ස්වභාවයයි මේ මහත්යගේ පිළිතුර. ධර්මය කියන්නේ නොපවතින ස්වභාවය. ඊළඟට නොපවතින ස්වභාවය විග්‍රහ කළොත් ඇතිවීමකුත් නැතිවීමකුත් නැති ස්වභාවයද කියනවා. නොපවතින ස්වභාවය කියලා. ඇතිවීමකුත් නැත්තම් නැතිවීමකුත් නැත්තම් එතන නොපවතින ස්වභාවය කියලා කියනවා. ධර්මයේ එහෙලෙසයි. මම මෙලෙසයි. ඔබත් එලෙසම වන්න. ඔන්නවුනා. දැනුම සත්‍ය නම් අවබෝධය සත්‍ය කරගන්න. මුලින් දැකීම සත්‍ය නම් ඊළඟට අනිකුත් ආර්ය අෂ්ටාංග මාර්ගයේ ක්‍රියාවලියත් සත්‍ය බවට පරිවර්තනය කරගන්න ඕන. දැකීම සම්මා ගුණයෙන් යුක්ත නම් අනික් ක්‍රියාවලිය සියල්ල සම්මා ගුණයට සත්‍ය ගුණයට පත් කරගන්න. දැන් මේ අවසාන ගෙනිපොකුරත් අපි තුලින් ඉවත් වුණොත් මනස කියනවා අනිවාර්යෙන් ඔබේ පැවැත්ම අවසන් කියලා. මනස එක තැනක අතර වෙලා මේ අවසාන ගිනිපොකුරත් අයින් කරනවද නැද්ද? අයින් කරනවද නැද්ද? මේ අවසාන ගිනිපොකුරත් අයින් කළොත් සංසාරෙම හබා. ආය සංසාරේම උපදින්න කෙනෙක් නැත. මමත්වයට ජීවත් වෙන්න වාසස්ථාන හදන්නේ මිනිස්යමයි. ඊට පස්සේ තැන්වල ඇවිල්ලා මමත්වේ ජීවත් වෙනවා. මමත්වයට ආහාර සපයන්නේ මමත්වේ ජීවත් වෙන්නේ මනෝ සංජේතන ආහාර කියලා ආහාරයක් තියෙනවනේ. ඒ ආහාරයේ සපයන්නේ අපිමයි. ඒ ආහාරයේ සපෙවුවාම තමයි ඔබේ මමත්වේ ජීවත් වෙන්නේ. අන්තගාමීත්වයෙන් වැටිලා චේතනාවෙන් සකසන දෙයක් තමයි මනෝ සංචේතන. ඒ තුල තියෙන වින්දනාත්මක ස්වභාවය තමයි ආහාරය බවට පරිවර්තනය කරගන්නේ. අපි අන්තගාමී වෙන කන්ම මමත්වයේ ජීවත් වෙනවා. අපේ අන්තගාමීත්වය යම් දවසක දුර්ලනවද එදාට මමත්වයට පවතින්නේ බෑ. යමෙක් ධර්මයේ වඩනවා කියලා කියන්නේ අන්තගාමීත්වයන් දුර්ලා 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 ඉස්සරහට දියුණු වෙනවා කියන එක. අන්තේකට වැටුණු හැම මොහොතකම ඒ අන්තය තුළ වේදනාවක් තියෙනවා. අන්තයෙන් නිදහස් වුණාද ඒ අන්තය තුළ නිදහස් වූ ගුණය තුළ එයාගේ වේදනා නිරෝධයි, සංඥා නිරෝධයි, සංස්කාර විඥාන නිරෝධයි, නාම රූප නිරෝධයි, සලායතන නිරෝධයි, පස්ස නිරෝධයි, හැම දෙයක්ම නිරෝධ වෙනවා. අන්තයකට වැටුණද හැම දෙයක්ම රැස් වෙනවා. සයිකලේ වගේ බයිසිකලේ වගේ තමයි. හරියට සමබරතාවය ගත්තාම ඔක්කොම හොඳින් ක්‍රියාත්මක වෙලා පාරේ දුවගෙන යනවා. එයාට කරන්න තියෙන්නේ පොඩි දෙයක්. බෝඩ් ඔෆ් බැලන්ස් එක නැති කරන එක විතරයි තියෙන්නේ. මදි කරන එක විතරයි තියෙන්නේ. මොකද වෙන්නේ? අර ඔක්කොම ටිකත් එක්ක අර පූජ්‍යලයයි බයිසිකලේ ඔක්කොම බිමට වැටෙනවා. සියල්ල පවතින්නේ සමබරතාවය හෙවත් අන්තගාමී නොවීම තුළ. සියල්ල රැකෙන්නේ එතන. අන්තගාමී වුණොත් එක පැත්තකට බර වුණොත් මුළු බයිසිකලේම පූජ්‍යලයයි වැටෙනවා. උදා හතරක වාහනය වුණත් එච්චරයි. සමබරතාවය යාබින්දොත් ඒ වාහනේ පාරෙන් පිටට සල්ල ප්‍රපාදයක හරි ගහක හරි කණුවක හරි කොහේ හරි බැම්මක හරි කාණුවක හරි වැටෙනවා. හදවන ඕනම දෙයක් තුළ එච්චරයි. ඇවිදගෙන යද්දී හරි සමබරතාවයේ බින්දු ඉස්සරහට හරි පිටිපස්සට හරි දෙපැත්තෙන් එක පැත්තකට හරි වැටෙනවා. එහෙනම් අපේ සමබරතාවය කියලා කියන්නේ අන්තගාමී නොවීම. ඥානයෙන් සමහර අය කියනවා මම අන්තගාමීනේ හරි ෂෝක් කියලා. නුවණ තුල එයා මොලේ තුල අන්තගාමී නෑ, දැනුම තුල අන්තගාමී නෑ. එයා හිතන් ඉන්නවා හරි මම දැනුම තුලාන්තගාමි නෑ මම ධර්ම අවබෝධයෙන් ඉන්නවා කියලා. හරියට අර අර නුවණින් අර මනසින් පාලම හැදුවා වගේ තමයි. මනසින් පාලම හදාගෙන ඉන්නවා හිත පරණ විදියටමයි. ඉතින් ඔන්න එතන අවබෝධය කියලා හිතාගෙන ඉන්න පිරිසක් ඉන්නවනම් ඒගොල්ලෝ අර හීන ලෝකේ පාලම් හදලා තියෙනවා විතරයි. ධර්ම අවබෝධය වෙලා තියෙනවා විතරයි. ප්‍රායෝගික කළ නැහැ. ඒගොල්ලෝ හිතනවා හීන ලෝකයේදී දැනගත්තාම ඒ ප්‍රායෝගික ත්‍ත්වයක් කියලා. ඒක කිසිසේත්ම වැඩන්නේ නැහැ. සමවිතම දකින්න නිර්මාණය ප්‍රායෝගිකත්වයට ගෙන යනවා. තමන් සැබෑ ලෝකයේ තුල කර්මය ගොඩනගන්න ඕන. නුවණ තුල අන්තගාමී නොවුනට වැඩක් නැහැ. ඔබේ ආධ්‍යාත්මය අන්තගාමී වෙනවා. ගැඹුරු මනස මමත්වය අන්තගාමී වෙනවා. සමහර ගෙඩි තියෙනවා නරක් වෙලත් නැහැ, ටිකක් හොඳයි, ටිකක් නරක් වෙලා ඩිංගක් වෙලා කල්පනා කරනවා මේක වීසි කරනවද, ඔව් අනුභවයට ගන්නවද. 50ට 50ක් නරක් වෙලා 50ට 50ක් හොඳයි. එහෙම බැරි වුණාම කරන්නේ මොකද්ද? අනිත් ටික නරක් වෙනකම් පැත්තකින් තියලා තියෙනවා. හිත පහුවෙන්ද නරක් වුණාට පස්සේ ඔක්කොම දැන් හිත හදාගෙන ඉසි කරනවා. නේද? එහෙම දෙයක් තියෙනවනේ. එහෙම එකක් වෙනවා. සම්පූර්ණ නරක් වෙලා කියලා දැක්කම හිත හදාම ඉසි කරන්න පුළුවන්. එන් දුර තියා දකින්න පුළුවන් ගුණය තියෙනවනම් බෝම්බයක් පුපුරන්න කලින් වීසි කරගන්න පුළුවන්. සමහර අය දුර තියා දකින්න බැරි නිසා බෝම්බේ පිපුරුවාම තමයි දන්නේ බෝම්බ පිපුරුවා කියලා. එතකොට වැඩක් නැහැ. වයසට ගිහිල්ලා මැරෙන්න හදනකොට තේරුණාට වැඩක් නැහැ නේ, දැන් අපි මැරෙනවා කියලා. ඒක ජීවත් වෙලා ඉඳි තේරෙන්න තිබ්බා. මේ ඔක්කොම නැති වෙනවයි කියලා නැති වෙද්දි තේරිලා වැඩක් නැහැ. ජීවත් වෙලා ඉදි තේරුණා නම් තමයි යට වැඩගන්නේ. ස්වල්ප වූ දෙයක් වේවා ඔබ අල්ලාගෙන දරාගෙන සිටිනම් ඒ දරාගෙන සිටින්නේ ඔබේ දෙයක් නොවේ. ඔබ සොරකම් කරගත් දෙයක්. මේ ලෝකයේ මිනිසෙකුට නීතියකට තව පුජ්‍යලයකට සොරෙක් නොවුනත් ඔබ 100ට 100ක් සබාධම හොරකම් කරපු කෙනෙක්. සබාධමට හොරෙක් හැම මිනිස්සෙක්. ආර්ය ශ්‍රාවකයා ඇරෙන්න අනිත් සියලුම දෙනා සබාධම හොරකම් කරගෙන ගත්ත කෙනෙක්. ස්වභාව ධර්මයේ කියන්නේ පුරුදුන සත්වයාට ස්වභාව ධර්මයේ කියන්නේ හොරෙක්. ඔබ මගේ දේවල් හොරකම් කරගෙන තියෙන්නේ කියලා ස්වභාව ධර්මයේ හැමතිස්සෙම චෝදනා කරනවා. චෝදනා කරනෙහි මේ පුරුදුන සත්වයා ස්වභාව ධර්මයේ එක සටන් කරනවා. ස්වභාව ධර්මයේ එක සටන් කරලා 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 අවසානයේදී සත්‍ය තමයි ජයගන්නේ. මොකද වෙන්නේ? ස්වභාව ධර්මයට මානි හැම දෙයක්ම එකතු වෙනවා. අවකාශයේ සනසලා තිබුණ නැති වුණොත් මමත් වෙන්නේ නැහැ. යම් අවකාශයක් සනසලා තිබුණොත් තමයි එතනින් එන්නේ. දැන් මේ ධර්මශාලාවට පිරිසට එන්න අපි අවකාශයේ සලසනවා. ඒ දිනවලට පිරිස පැමිණෙනවා. පැමිණලා පිරිස ඉන්නවා. එදා ඒ දවස අවකාශයේ සලසලා විවෘත කරලා තියෙන දවස නිසා පැමිණලා ඉන්නවා. අවකාශයේ සලසලා නැති දවසට පැමිණෙන්නේ නැත. අපේ මනසෙත් මමත්වයට ජීවත් වීමට යම් කොටසක යම් දිනයක් යම් වෙලාවක යම් අවස්ථාවක් අවකාශයේ සලසා තිබුණොත් එතෙන්ට පැමිණෙනවා මමත්වය ඇවිල්ලා ජීවත් වෙන. තාමත් තියෙනවා නම් භව තණ්හාව, තාමත් තියෙනවා නම් විභව තණ්හාව, තාමත් තියෙනවා නම් පුජ්‍යල මානය, ඒක තමයි පදනම් කරගන්නේ මමත්වය. මමත්වය මමත්වයෙන් නිදහස් වෙන්නට මඟ කියා දෙන්නේ නැහැ. මමත්වයම කියන දේ අහගෙන නෙමෙයි අපි ඉස්සරහට යන්නේ. එම කටයුතු කරන්න උත්සාහ කරනකොට මමත්වය මතක් කරනවා. ඔබ මේ ලෝකේ රජ වෙන්නේ කොහොමද? මමයි මේ ලෝකේ රජ. මමත්වයේ ලෝකේ රජ. ලෝකේ රජ මමත්වය. ඔබට රජ වෙන්න බෑ. මමයි මමත්වයයි මේ ලෝකේ රජ. ඊට පස්සේ මෙයාට සිද්ධ වෙනවා ඔබ ලෝකේ රජ. ඇත්ත. මට මේ ලෝකේ රජකම වැඩක් නැත. ඔබත් එක්ක සටනක් මට නැත. ඔබත් එක්ක අභියෝගයක් මට නැත. මම ලෝකේ අත්හරින්නේ. මනස තුල මට ජයග්‍රහණයක් වැඩක් නැත. මම මනස අත්හරින්නේ. මනස තුල මට ජයග්‍රහණයක් වැඩක් නැත. මම මනස අත්හරින්නේ. තේරුම් ගන්න පුළුවන් සීමාවක් තියෙනවා. තේරුම් ගන්න පුළුවන් සීමාවට උපරිමයට ගියාට පස්සේ එතනින් එහාට අපි කුමක්ද කරන්නේ? දැන් තියෙනවා ඔය ඕනම මැදක සිටවන්න පුළුවන් ඉනිමගවල් තියෙනවා. එහෙනම් දෙපැත්තට කකුල් දෙක මේව කරාම මැදක උනත් මෙහෙම උඩට නැගෙන්න පුළුවන්. ඒ වගේ ඉනිමගක් මේ මිදුල මැදින් තියලා කෙනෙක් ඉහළම අඩි 10ක් තියෙනවා නම් අඩි 10 ඉහළම හිනිපෙත්තටත් නගිනවා. ඒ උඩම තියෙන තරප්පුවටත් නගිනවා. එතනින් එහාට මොකද ඔන්නෝයි අවස්ථාව තමයි ගොඩාක් අට තේරෙන්නේ නැත්තේ. ඉනි මගේ ඉහළම පඩිය දැන් නගිනව නැගලා මොකද කරන්නේ? ඉහළම පඩියෙන් නැගලා බලාගෙන ඉන්නවා. ඉතින් එයාට මොකද කරන්න කියලා? පුජ්‍යලයට යන්න පුළුවන්, දැනුමත් එක්ක යන්න පුළුවන්, ශක්තියට යන්න පුළුවන්, මොලේට කරන්න පුළුවන් ටික ඔක්කොම කරලා ඉවරයි. දැන් මොලේත් උපරිමයට ඇවිල්ලා තියෙනවා, ප්‍රඥාවේත් උපරිමයට ඇවිල්ලා තියෙනවා, සතියේත් උපරිමයට ඇවිල්ලා තියෙනවා, සමාධියේත් උපරිමයට ඇවිල්ලා තියෙනවා. මෙතනින් එහාට කොහොමද යන්නේ? පතෙන් විකරන්න දෙන්නේ මෙතනින් එහාට පුජ්‍යලයට යන්න බෑ. පුජ්‍යලයක් ඉනිමගේ එක පදියක් ලෙස අවසාන පදිය හැටියට අතහරින්න ඕන. පුජ්‍යලයා පදි 10ක් නැග්ගා, ඊළම තරප්පුවටක් නැග්ගා. එතන ඉඳලා පුජ්‍යලයාගේ උස අඩි 5යි අඟල් ගානක් නම් ඒ අඟල් අඩි 5යි අඟල් ගානක් ඉනිමගේ කොටසක් බවට පත් කළා. පුජ්‍යල උසට වඩා ඉහළින් නැගී සිටින්න ඕන. එතකොට පුජ්‍යලයා කියලා කියන්නේ තවත් පඩියක්. ඒක මතක් තමන් නැගින්න ඕන. ඒ කියන්නේ පුජ්‍යලයා ඉනිමගේ පඩි 10ක් නැංගා, උඩ තරප්පුවටත් නැංගා. ඊළඟට පුජ්‍යලයා පඩියක් කරගෙන පුජ්‍යලත්වයේ ඉක්මවුවා. ඒ තුලත් නැගී බලනකොට පුජ්‍යලත්වයෙන් නික්ම නිදහස් ලෝකයක් දකින්න පුළුවන්. මනස තුල පිහිට අද්දගින දේ තමයි අර ඉහළම පඩියේ තියෙන්නේ. පළවෙනි පඩියේ සිටියත් ඔහු ඉනි මග තුල ඉන්නේ, පුජ්‍යලයා ඉන්නේ. පස්වෙනි පඩියේ සිටියත් එසේමයි. දහවෙනි පඩියේ උඩ තරප්පුවේ සිටියත් එසේමයි. එයා ඉනි මග තුල ඉන්නේ. ඉනි මගත් අතහරින්න. මේ ඉනි මග අත්හරින එක තමයි අමාරු. මොකද හේතුව නිවන් දකින්න ප්‍රාර්ථනා කරන්නේ මම නිවන් දකීවා කියලානේ හිතන්නේ. මමත්තේ දුරු කිරීමෙන් නිවන් දකින්න පුළුවන් කියන කතාව නෙමෙයි අපේ සමාජයේ අදහස. මම නිවන් දකීවා. ඉතින් මම නිවන් දකින්නේ කවුද? මමත්තේ කියලා කියන්නේ නිවනෙහි බාධකය. අන්න ඒක තේරුම් ගන්නව නම් එයා නිවන් දකිනවා. ලේසි නෑ. දැන් මේ ලොකු වීදුරු කටු ඉවත් කළාට පොඩි සියුම් කෑලි අහුලන එක අමාරුයි ලොකු වීදුරු කටු වලටත් වඩා. අපේ අතේ වීදුරුවක් බිඳුනහම නේද අපි ලොකු කෑලි ටිකක් අට්ටක් ගාලා අහුල්ලා දානවා. ඊට පස්සේ ටිකක් පොඩි කෑලි ටිකක් අහුල්ලා දානවා. ඊළඟට ඉතුරු වෙන සියුම්ම කෑලි. මේ සියුම් කෑලි අතහරින්න තේරුම් ගන්න, දකින්න, ඒවා අතට ගන්න, අල්ල ගන්න හරි අමාරුයි. ඒ නිසා මොකද කරන්න ඕන අපි? ඕ ඒවත් පොඩි සියුම් දේලුත් අපි අත්හරින්න. මොනවද තියෙන්නේ මේ සියුම් වශයෙන් තියෙන්නේ? කුඩා වශයෙන් තියෙන්නේ, ආශ්‍රව වශයෙන් තියෙන්නේ. අර පංච උපාදාන ස්කන්ධේ කොටස් සියුම් වෙලා තියෙන්නේ, සැඟවිලා තියෙන්නේ දැන්. වරක් දෙකක් තුනක් යම් ක්‍රමවේදයක උත්සාහයක් දරලා ඒකෙන් අසාර්ථක වෙනවනම් ඒ අපිට ලබා දෙන පණිවිඩය මොකද්ද? මම මේ ගන්න ක්‍රියාමාර්ගය තුළ මොකක් හරි දෝෂයක් තියෙනවා. දැන් අපි කම්පියුටර් එකක් ගත්තොත් යම්කිසි පාස්වර්ඩ් එකක් දුන්න කීප සැරයක්ම දුන්න ඒත් ආන්සර් කරන්නේ නැහැ. දතෝම් බලන මේක වෙලත් ඇති සමහර වෙලාවට. කොච්චර දුන්නත් එයා answer කරන්නේම නැහැ. ඒතර ආයි හිමින් සැරේ සැලකිල්ලෙන් බලද්දි ඔන්න කොතනක හරි පුංචි වැරද්දා හොයනවා. අන්න හරි. මේක සිම්පල් කැපිටල් මාරු වෙලා, මෙතන ඩොට් එකක් මාරු වෙලා, එහෙ නැත්තම් වෙනත් එකක එකක් මේකේ පැටලිලා ගහලා එහෙම වෙච්ච වෙලාවල් තියෙනවා. ඉතින් අපි තේරුම් කරගන්න ඕනේ මේ මැෂිමට දොස් කියලා බැනලා ඒකට පයින් ගහලා හරියන්නේ නැහැ. අපි තේරුම් ගන්න ඕනේ මෙතන මොකක් හරි වැරද්දක් වෙලා තියෙනවා කියලා. අන්නේ වැරද්ද තේරුම් ගත්ත දවසට හරියට ඒක යොදලා තමන්ගේ ප්‍රයෝජනෙ ලබා ගන්න. ඔය බැංකු කාඩ් වලත් කට්ටියට වෙන දෙන්නේ නේ, කාඩ් එක හිර කරගන්නේ සමහර වෙලාටනේ. අරකේ නම්බරේ මේකට ගහලා මේකේ නම්බරේ එකේ ගහලා වරද්දගෙන මොකක් හරි කරගත්ත ගමන් ඒක හිර වෙනවා. එතකොට අපි කියනවා මේ මොකද්ද වෙන්නේ, මං හරියට ගියවෝ මේක එන්නේ නැහැ නේ. ඊපස්සේ බලනකොට අපේ ළඟ තමයි මොකක් හරි වරදේ දෝෂේ තියෙන්නේ. ඒ වගේ තමයි ඔය දරන උත්සාහය තුළ මොකක් හරි දෝෂයක් තියෙනවා. අපේ තියෙන අර චණ්ඩිකමට අපි කරන්නේ මොකද්ද? ඒ තමන් ගත් එක හරි කියලා හිතාගෙන ඒකම නැවත නැවත දෙනවා. බැංකු කාඩ් පත ගන්න මම දැන් තුන් පාරකට හතර පාරකට වැඩි ගියොත් එම එක ලොක් කර ගන්නවා, හිර කර ගන්නවා. ඉතින් මම හිතන්නේ තවන්ගේ මනසත් ලොක් වෙන්න කලින් හිර වෙන්න කලින් මේ පාර තුන් පාරක්ම වෙදෙන්න මේ ක්‍රමේ හරි නැතුව ඇති. වෙන උපායක් අනුභවණය කරන්න. පදන් අතර වෙලා හැමින් පරීක්ෂාවට ලක් කරමු. මේ නිවන් මඟ අවබෝධ කර ගැනීමේ ප්‍රශ්නය අපි ටිකක් දුරින් දැකීම තමයි. ගොඩක් කාලවට අපිට මේ උත්තරේ හොයාගන්න බැරි වෙන්න හේතුව ටිකක් ළඟින් බලන්න ඕන. නිරන්තරයෙන්ම තමා දෙසට සමීප වෙමින් බලන්න ඕන. බැලුවාම තේරෙනවා තමා කියන පුජ්‍යලත්වයෙන් ආරම්භ වෙන දෘෂ්ටිමානය තුල තමයි ප්‍රශ්නේ තියෙන්නේ කියලා. මේ ලෝකයේ ස්වභාවය තමයි පුජ්‍යලයක එක්ක ගැටෙන්නත් පුජ්‍යලයා සමග සම්බන්ධතාවයක් ඇති කර ගන්නවා. පුජ්‍යලයාත් එක්ක ඇලෙන්නත් පුජ්‍යලයාත් එක්ක සම්බන්ධතාවයක් ඇති කර ගන්නවා. ඒ කියන්නේ පුජ්‍යලයාට තෑගි භෝග දෙන්න ප්‍රශංසා කරන්නත් අපි පුජ්‍යලයාගේ ගෙදරට හරියනවා. ඒ පුජ්‍යලයා තමන්ගේ ගෙදරට හරි කැඳව ගන්නවා. පුජ්‍යලයාට බනින්නත් අපි කරන්නේ මොකද්ද? එක පුජ්‍යලයාගේ ගෙදරට යනවා, නැත්නම් පුජ්‍යලයාව කැඳව ගන්නවා. එතකොට අපි ඇලෙන්නත් ගැටෙන්නත් පුජ්‍යලයා සමග සම්බන්ධතාවය පවත්වනවා. එහෙමනම් අපි මමත්වයත් එක්ක මොන විදියටද මොන ක්‍රම වේදියටද මේ දැන් සම්බන්ධතාවය දැන් ඔන්න ඔබ ගෙදර දොර වහගෙන ඉන්නවා. කවුරු හරි කෙනෙක් ඔබේ නමේ මුල් කොටස හරි කියලා අයියෙන් කෑ ගහනවා. මොකද ඔබ තුමාගේ නමේ මුල් කොටස සමහරවිට අමතන්නේ කොයි වගේද? කරුණාරත්න. කරුණාරත්න කරුණාරත්න කියලා කෑ ගහනවා. ඔබ කරුණාරත්න වී සිටියොත් කරුණාරත්න දොර ඇරිනවා. කරුණාරත්නට තෑග්ගක් ගෙනල්ලා දෙනවා. ඔබ කරුණාරත්න වී සිටියොත් ඒ තෑග්ග ගන්න ගේට්ටුවෙන් එළියට යනවා. කරුණාරත්නට බැන බැන යනවා. මේ කරුණාරත්න කියන කෙනා වී සිටියොත් කරුණාරත්නයකට උත්තර දෙනවා. කරුණාරත්න වී සිටියොත් කරුණාරත්න තෑගි භෝග බාර ගන්නවා. කරුණාරත්න වී සිටියොත් කරුණාරත්න බැනුම් බාර ගන්නවා, ඒවා විසඳනවා. කරුණාරත්නව සිටියදීම සිටින තාක්කල් ලෝකයා විසින් ඔබට නින්දා අපහාසද කීර්ති ප්‍රසංසාද ලබා දෙනවා. කරුණාරත්න මේ දෙකෙහි උපේක්ෂාවෙන් සිටීම නෙමේ වැදගත් වෙන්නේ. මේ සියල්ලගෙන් නිදහස් වෙන්න නම් කරුණාරත්න නැති වෙන්න ඕන. කරුණාරත්න නැමැති පුජ්‍යලයා නැති වෙන්න ඕන. මෙන්න විසඳුම. බොහෝ ප්‍රශ්න එක විසඳුම. දැනුම ප්‍රායෝගික කරන තැන, ප්‍රත්‍යක්ෂ කරන තැන අවබෝධය උසස්. අපි මොනවා හරි ලිපි ලේඛනයක් හදන්න අවශ්‍ය කරන දෙයක් ගන්න, අපි අවශ්‍ය කරන ලිපි ලේඛනත් තරම් යන උදාහරණයක් වශයෙන් අපි කියමු පාස්පෝර්ට් එක ගන්න කියලා. එහෙම නැත්නම් ID එක ගන්න කියලා. මේ අපි යනකොට ඒකට ගෙනියන්න උවමනා කරන ලිපි ලේඛන ටිකක් තියෙනවා, ලිපි ද්‍රව්‍ය ටිකක් තියෙනවා, සහතික දෙකක් තියෙනවා, ඒක ගෙනියන්න ඕන. අපි එකක් හරි දාලා ගියොත් එහෙම අමතක වෙලා මග අපිට මොකද වෙන්නේ? අර අවශ්‍ය කරන ID එක, પાස්පෝර්ට් එක ගන්න බැරි වෙනවන ග්‍රාමසේවක සහතිකේ නැහැ, ඔන්න උපැන්න සහතිකේ නැහැ, ඔන්න ඒ විදිහ අවශ්‍ය කරන විදිහේ ඡායාරූප ටික නැහැ. ඒ මොනවා හරි දෙයක් අඩු වෙනකොට මොකද වෙන්නේ? අපිට ඒ ලේඛනේ ගන්න බැරුව ආයෙ එන්න සිද්ධ වෙනවා. අපි ධර්මයෙන් දේශනා කරන කේවල පරිපූර්ණ වූ ධර්මයේ දේශනා කරද්දී ඒ පරිපූර්ණ ධර්මයේ පරිපූර්ණ විදියට ඒ ලේඛන ටික ගෙනියන්නේ නැතුව එයා කොටසක් අමතක කරලා කොටසක් අයින් කරලා යනවා. එම්නම් මොකද වෙන්නේ? ආන්න එයාටත් අර අවබෝධය කියන එක ළඟා කරගන්න අමාරු වෙන්න පුළුවන්. අමාරු වෙන්න පුළුවන් නේ, වෙනවා නේ. එහෙමනම් මේ ධර්මයෙන් කේවල පරිපූර්ණ වූ, පාරිශුද්ධ වූ ඒ ධර්මය ඉතුරු නැතුව ගන්න දක්ෂ වෙන්න ඕන. එක කොටසක් එක වෙලාවකට අරන් ගියලා හරියන්නේ නැහැ. ඒකට අවශ්‍ය කරන සියල්ල දැන් හැමදේම මේ ලෝකේ මහා පුදුම විදියට මේ හදා පවතින යම් කිසි එකිනෙකට බද්ධ ශක්තියින් මත දැන් මිනිස්සයා ජීවත් වෙන්නේ මොනතරම් ශක්ති සමුදායක වාසනාවේ ප්‍රතිඵලයක්ද? මහා පොළොවක් තියෙනවා, ජීව ගුණය තියෙනවා, වායු ගෝලයක් තියෙනවා, ඔක්සිජන් නේ තියෙනවා, හිරුගේ උණුසුම තියෙනවා, ජලය, ආහාර පද්ධති ආදී මේ දේවල් සැකසෙන තැන මේ මහා ප්‍රාතිහාරයක් වගේ මේ දඟලන මිනිස්සෙක් හැදෙනවා. ඇවිදගෙන යන නලියන ඇනිබාවට වඩා හොඳයි මේ ඊට වඩා සක්‍රීය මිනිස්සෙක් හැදෙලා ඉන්නවා. ඒ මිනිස්සයාට තියෙන ප්‍රශ්න නේ, මේ මනුස්සයල තියෙන ප්‍රශ්න. ප්‍රශ්න සත්වයෙක් වූ නිසා, මනුෂ්‍යයෙක් වූ නිසා, පුජ්‍යලයෙක් වූ නිසාමයි ඔය ප්‍රශ්න. දැන් සාමින් වහන්සේ දේශනා කරන්නේ මෙසේ වන්න මෙසේ නොවන්න කියලා නෙමෙයි. සත්‍ය කියන්නේ මේකයි කියලා මට කියන්න බෑ. සත්‍ය කියන්නේ තව දෙයක් කියලා කියන්නත් බෑ. ඇයි හේතුව? ඒකකයේ තුල සත්‍ය නොපවතින නිසා. ආයි අපි ආවා අමතක වෙච්ච නිසා ආරම්භයට. යමෙක් මේ ඒකකයේ නිදහස් වේද? එයා නිදහස් වන්නේ ලෝකයෙන්. ප්‍රශ්න නැත්තම් ප්‍රශ්න නැති එක තුල යාට ජීවත් වෙන්න පුළුවන්. ප්‍රශ්න හදාගන්න ඕනේ නැහැ. හැමදෙස්සෙම අපි විදර්ශනාව කියලා කියන්නේ හැමදෙස්සෙම විදර්ශනා කරන්න ඕනේ කියලා එකක් නැහැ. විදර්ශනාව තියෙන්නේ විදර්ශනා කළ යුතු තැනදී විතරයි. වාහනේ භාවිතා කරන්නේ ගමනක් යා යුතු තැනදී විතරයි. පණ ගන්නන්නේ ඔබේ විදර්ශනාව පනගන්නේ ගැටලු හමුවේ පමණයි. දැන් ගැටලුත් නැහැ. ගැටලුත් නැති වුණාට පස්සේ ඊට පස්සේ විදර්ශනා කරනවා. ඒ කියන්නේ අර ගමනක් යන්න නැහැ. නිකන් පාරේ රවුම් ගහ ගහ ඉන්නවා. ඒව අවශ්‍ය නැහැ. දැන් තේරෙනවද විදර්ශනාව උනා? ගැටලු නැත්තම් විදර්ශනාව අවශ්‍යයි. යා විදර්ශනාවෙත් සමාප්තිය සටහන් වෙන එතන. උසස් විදර්ශනා ශක්තියක් ලබා ගත්තොත් අවබෝධයෙන් ආයි ලෝකේ ඕනම තැනක ගැටලුවක් ඇති වෙනකොට ඒ විදර්ශනා ශක්තිය නේ දිහා බලනකොට මේ ගැටලුවට උත්තරේ පිළිතුර හම්බ වෙනවා. දැන් ආර්ය ශ්‍රාවකයේ ධර්මයේ දේශනා කරන්නේ එහෙමයි. කෙනෙක් ගැටලුවක් ඉදිරිපත් කරනවා, කෙනෙක් කෙනෙකුගේ ගැටලුවක් දකිනවා. දැක්කහම එවලෙම මේ ධර්මඥානේ විදර්ශනඥානේ එතෙන්ට යොමු කරනවා. යොමු කරපු ගමන්ම එතනින් උත්තරේ හම්බ වෙනවා. ඒකට උත්තරේ ලබා දෙනවා. අර ලෞකික කෙනාගේ විදර්ශනඥානයට වඩා ලෝකෝත්තර කෙනාගේ විදර්ශනඥානය වෙනස්. ලෝකෝත්තර කෙනාගේ විදර්ශනඥානය හරි විවෘතයි, නිදහස්, පුජ්‍යලත්වයෙන් තොරයි. ලෞකික කෙනාගේ විදර්ශනඥානය හරි ගොරෝසුයි, ඝනයි, පුජ්‍යලත්වයෙන් යුක්තයි. ඒක හරි බරගතියක් තියෙනවා. පුජ්‍යලත්වයෙන් තොරව සිටීම සහ පුජ්‍යලත්වයෙන් යුක්තව සිටීම. පුජ්‍යලත්වයෙන් තොරව දැකීම හා පුජ්‍යලත්වයෙන් යුක්තව දැකීම. පුජ්‍යලත්වයෙන් තොරව විඳීම හා පුජ්‍යලත්වේ යුතුව විඳීම. ඒකනේ කියන්නේ අපි හැමදාම මතක් කරලා තියෙන මෙතන කලින්. එකම ආහාර වේල එකම විදියට රහතන් වහන්සේ නමකුත් කැඳවලා, පුතජන හාමුදුරු කෙනෙකුත් කැඳවලා, දරිද්‍රතාවයෙන් දුප්පත්කමින් පෙළෙන යාචකයෝ ටිකක් එහෙමත් කැඳවලා, සාමාන්‍ය පුජ්‍යලයෝ කීපෙක දෙනෙකුත් කැඳවලා, අපේ පෝලිමට 10 දෙනෙක් කියලා අපි 10 දෙනාට එකම ආහාරය පිළිගන්වනවා. එකම ආහාරය රස විඳිනව 10 ආකාරයකට. ඔබ හිතනවද ඒ 10 දෙනා එක විදිහකට ආහාරය ගනී කියලා? රහතන් වහන්සේ එක විදිහකට රස විඳිනේ. එමනම් රහතන් වහන්සේගේ රස විඳින්නේ නැහැ පුතජන භික්ෂුවට. පුතජන භික්ෂුවගේ තියෙන රස විඳින්නේ නෙමෙයි සාමාන්‍ය තනත්තා. සාමාන්‍ය තනත්තාගේ තියෙන රසඥතාවය නෙමෙයි තියෙන්නේ අර ආහාර නැතිව මේ දරිද්‍රතාවයෙන් හිටපු මිනිස්සයාට. එහෙමනම් උසස් රස වින්දනයක්, උසස් දැකීමක් තමයි ධර්ම අවබෝධය කියලා කියන්නේ. ධර්ම අවබෝධය කියන්නේ මෙන්න මෙයයි කියලා කිව්වොත් කවදාවත් එයාට ඒක අවබෝධ කරන්න බෑ. සමහර අය හදාගෙන දේන මේක ධර්ම අවබෝධය කියන්නේ මෙන්න මේක. ඒක හොයනවා 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 ඉවරයක් නෑ. කොටුවක් හදා ගන්නවා. ධර්මයේ කියන එක ඔබේ ඔබ තුලින්ම සොයා ගන්නවා මිසක් ඔබෙන් බාහිරව සොයා ගන්නට බෑ කවදාවත්. ඒක හොඳට තේරෙනවා. ඒක හරිය ගැඹුරු වචනයක්. ඔබ තුලින් ධර්මය සොයා ගන්නවා මිස ඔබෙන් බාහිරව ධර්මය සොයා ගන්න බෑ කියන එක. සමහර විටක අපි ළඟ තියෙන දැඩි බව තමයි මමත්වයේ ජීවත් වෙන්නට තෝතැන්නක් කරගන්නේ. සමහර විටක අපගේ තියෙන කම්මැලිකම තමයි මමත්වයේ ජීවත් වෙන්නට තෝතැන්නක් කරගන්නේ. තමන් බලන්න තමන්ට මොකක්ද තියෙන්නේ. අපි මනසට දැඩි ජවයක් දුන්නොත් මමත්වයට රිංගන. මර නිවන් දකින්න ඕනේ කියනකම මහා අවශ්‍යතාවයක් පෙරලියක් බවට පරිවර්තනය වුණොත් මොකද වෙන්නේ? එතනම නිවන වැහෙනවා. ලෝකයේ අතිශයින්ම යහපත් වූ සාමකාමී රටක් බිහි කරන්න ඕන කියලා යම් කෙනෙක් දැඩි අදිෂ්ඨානයක් ඇති කරනවා. ඔහු අනිවාර්යෙන් හිට්ලර් කෙනෙක් වෙනවා. ගෙදර හැම දෙම පිළිවෙලට තියෙනවන හරියට තියෙනවන ධර්මානුකූලව තියෙනවන සාධාරණව තියෙනවන කියලා දැඩි පුජ්‍යලයක් වුණා. ගෙදර එකම යුද පිටියක් බවට පත් වෙනවා. එහෙමනම් ඔබේ ආධ්‍යාත්මය තුළ මේ දින යුද පිටිය මොන ප්‍රශ්නේ හේතු වෙන්නේ? තමන්ම තේරුම් ගන්නවා. තමන් ඒ තැන් වලින් සැහැල්ලු වෙනවා. තමන් ඒ තැන් වලින් නිරවුල් වෙනවා, නිදහස් වෙනවා. දැඩි බව අතහරින්න, මෘදු බවට නොවැටෙන්න. දැඩි බව අතහරින්න, මෘදු බවට නොවැටෙන්න. ආර්ය ශ්‍රාවකයා මෘදුද දැඩිද? ආර්ය ශ්‍රාවකයා මෘදුද දැඩිද? අපේ ආර්ය ශ්‍රාවක මෘදු බව අපි තුල ඇති වෙනකොට අපි තුල අපිට තේරෙන්නේ මොකද්ද? අප තුල දෘෂ්ටි නැති බව, අප තුල සංකල්ප නැති බව, අප තුළ අන්තගාමීත්වයක් නැති බව, අප තුළ උපාදානයක් නැති බව, අප තුළ කිසිදු ලෝකයට ආසත්ත බවක් නැති බව. ආන්නේ බව, ඒ ගුණය ඔබට තේරෙනවා නම් ඔබ මෘදුයි. ඒ ගුණය ඔබට තේරෙන්නේ නැත්නම් ඔබ රළුයි. පොතේ ධර්මය හරි ගියාට වැඩක් නැහැ. හිතේ ධර්මය හරි ගියාට වැඩක් නැහැ. ප්‍රායෝගික ධර්මය හරියන්න ඕන. ගොඩක් දෙනෙක්ගේ දැනුමේ ධර්මය හරි, පොතේ ධර්මය හරි, හිතේ ධර්මය තේරෙන විදිය හරි, ප්‍රායෝගික ධර්මය වැරදි. ප්‍රායෝගික ධර්මයයි ඔබ නිවැරදි කරගන්න ඕන. අර දැනුමේ තියෙන ධර්මයේ වැදගත් නැහැ. ඒවා අඟුරු අදිනවා වාගේ බූරුවා. අකුරු අදිනවා වාගේ කියන්නත් පුළුවන්. නැත්තම් නිකාම නිකන් රස නොදැන කරපිට පට උපදේවා. හොද බෞද්ධ සූත්‍ර අභිධර්ම පිළිබඳව දැනුමක් තියෙනවා. ඒක හරියට හකුරු වාගේ රසවත් දෙයක්, ගුණවත් දෙයක්. පටවල තියෙන බූරු වාගේ පිටේ නම් බූරුවා හකුරු රස නොදන්න. ඔබේ ආධ්‍යාත්මික බෝරුවත් එසේද? ආධ්‍යාත්මකව ඉන්න බෝරුවෙන් එයා ගොඩාක් දේවල් දරාගෙන ඉන්න මුකු තගමුලක් දන්නේ නැහැ. සූත්‍රත් ගොඩක් දන්නවා, අභිධර්මත් ගොඩක් දන්නවා, රහදන්නේ ප්‍රත්‍යක්ෂ නැහැ. කුමල්ලක් තියෙනවා ආගනු එහෙමයි, ඒ දරාගෙන ඉන්නයි එහෙමයි, ඒක කරපු ඉන්නගෙන ඉන්නෝ, ඒකේ දිගක් පළලා මුකුත්ම දන්නේ නැහැ. දෙයියන්ට වඳිනෝ, දෙයියෝ යදිනෝ, දෙයියන්ගෙන් ඉල්ලනෝ, දෙයියෝ කොහෙ ඉන්නවද කියලා දන්නේ නැහැ, දෙයියන්ගේ ඇඩ්‍රස් දන්නේ නැහැ. ඔබත් ඇඩ්‍රස් එක දන්නේ නැති නිවනක්ද ඔබ ළඟ තියෙන්නේ? දැන් අපි කවුරුත් සරල සිද්ධාන්තයක් මේක දන්නවා. දැනන ගත්තට මේක අපේ ආධ්‍යාත්මයට හොඳට වැදිලා තියෙනවද දන්නේ නැහැ. සැලකිලිමත් වෙන්න නිවන දිශාවක නැහැ කියන කතන්දරේ. නිවන කොයි බහරි තැනක නැහැ කියන එක අපි දන්නවනේ නේද? තැනක පිහිටා නැහැ කියන එක දන්නවා. එතකොට තැනක පිහිටා නැති දෙයක් හොයන්න පුළුවන්ද? හොයන්න බෑ. එමන අපි ළඟ තියෙන ප්‍රශ්නයක් ඉවත් කිරීමෙන් ඇති වෙන ස්වභාවයක් මිස නිවන කියලා එකක් හොයාගන්න බෑ ලෝකෙන් වෙනම. ඒක හොඳට ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන් ඒක තේරෙන්න ඕන තමන්ගේ සිත්වලට. නැත්තම් පොට වරන්ද ගන්න ඕන නේ. නිවන කියන එක හොයන්න යනවා, රහත් බව හොයන්න යනවා, මාර්ගඵලේ හොයන්න යනවා. කවදාවත් හම්බෙන්නේ නැහැ හොයාගන්න. ඇයි? මාර්ගඵල කොහෙවත් තියෙන තැනක් නැහැ. නිවන තියෙන තැනක් නැහැ. පවතින තැනක් නැහැ. නිවනේ වර්ණය නැහැ. නිවනේ හැඩය නැහැ. ඇත්ත වශයෙන් කියනවා නිවන් දකින පුජ්‍යලයක් නැහැ. නිවන දැකපු පුජ්‍යලයකුත් නැහැ. ඔබට පුජ්‍යලේක්ව සිටින්නට අවශ්‍ය නම් ඒ තාක්කල් ඔබට නිවන් දකින්නටත් බෑ. දැන් ඔය ආමඳුරෝ කියන්නේ පුජ්‍යලත්වයෙන් දරෝ නිවන් දකින්නව නේද කියන එකනේ. ඒ ඉතින් එහෙම හිතන්නේ පුජ්‍යලයා. ඒ නිසා ස්වාමීන් වහන්සේගේ ධර්මය මෙයයි සත්‍ය කියා කිසිදාක ප්‍රකාශ කරන්නේ නැහැ. ඒක තමයි මාගේ සත්‍ය. ඒකත් ඉතින් අසත්‍යයි. සත්‍ය යනු සබ්බේ සංඛාරා අනිච්චා. අනිත්‍ය සත්‍ය වෙන්නේ නැති. නෑ, අනිත්‍යත් අසත්‍යයි. ලෝකේ අනිත්‍යත් අසත්‍යයි. එවිට අපිට අවබෝධය තුළ පේන ඒකකයක් සත්‍ය නොවේ කියලා. ඇයි ඒකකයක් සත්‍ය නොවෙන්නේ? ඔන්න රහස කියලා දෙන්න. ඒකකයක් වන හැම මොහොතකම රූපය එතන හැදෙනවා, වේදනාව එතන හැදෙනවා, සංඥාව එතන හැදෙනවා, සංකාරය එතන හැදෙනවා, විඥානය එතන හැදෙනවා. ඊට වැඩි නම් ඉතින් කියලා දෙන්නේ නැහැ. ඒකෙන් තේරුම් ගන්න. ඒකකයක් හැදෙන හැමතැනම පංච උපාදානස්කන්ධය හැදෙනවා. ඔබේ මොලේ යම් ඒකකයකටපත් වුණාද, ඒකකයක් තුළ ඉන්නකම් පංච උපාදානස්කන්ධය. ඒකකේ නිදහස් වන තැන පංච උපාදානස්කන්ධය නිදහස් වීමේ මාවත. අපි දැනෙන මාවතක් නෙමෙයි සොයන්නේ, නොදැනෙන මාවතක්. නොදැනෙන මාවත තමයි සහනශීලී. නොදැනෙනව නම් යමක් ජීවිතයේ ඔබට ප්‍රශ්නයක් නැහැ. ඔබ නිදහසේ පාරේ ඇවිදගෙන යනවා නම් කිසිවක් දැනෙන්නේ නැතුව ඔබ කිසි දෙයක් දරාගෙන නැහැ. හෑන්ඩ් බෑග් එක ගත්තොත් ආන්න මට දැන් මේ හෑන්ඩ් බෑග් එක ඇති කියලා දැනෙනවා. ඔළුවේ මල්ලක් තිබුණොත් දැනෙනවා. පිටේ මල්ලක් ඇඳ එල්ල ගත්තොත් දැනෙනවා. අත් දෙකට මලු දෙකක් ගත්තොත් දැනෙනවා. ඒකට කිසිවක් දරාගෙන යන්නේ නැතුව කෙනෙක් ඇවිදගෙන යනවනම් ඇඳුමක් අඳගත්තොත් ඒකත් දැනෙනවා. ඉතින් ධර්මයේ ඇවිදගෙන යෑම කියලා කියන්නේ ගැඹුරු දහම් පොත්පත්වල නම් ඒකේ මේ වචනේ මේ භෞතිකව ගන්න නැතුව ආධ්‍යාත්මය තුල අරගෙන ලස්සනට කියනවා මේ නිර්වස්ත්‍රව ඇවිදගෙන යෑම. බාහිරෙන් නෙමෙයි, එහෙම නොලිගන්ට වෙනවනේ. ආධ්‍යාත්මය තුල නිර්වස්ත්‍රව ඇවිදගෙන යෑම. බලන්න ඔබ ආධ්‍යාත්මිකව නිර්වස්ත්‍ර වෙලා තියෙනවද කියලා. එනිසා ඔබගේ ආධ්‍යාත්මය ඔබ නිර්වස්ත්‍ර කරන්න. සාමාන්‍යයෙන් චරිතයක් හැටියට ගත්තහම ඔබ මොන වගේ චරිතයක්ද? යහපත්. හැමෝම එහෙම තමයි. හැමෝම හැම ගණාටම යහපත් චරිතයක්. කවුරුත් නෑ නෑ යහපත් චරිතයක්. හැමෝම එහෙමයි. හැමෝටම යා මේ චරිතය යහපත් චරිතයක්. එතකොට තමන් යහපත් චරිතයක් කියලා ගැනීම තුල අදහස් වෙන්නේ එයාගේ චරිතය එයාට හරි කියන එකනේ. ඕනම කෙනෙකුට තියෙන දෙයක් ඒක. මගේ චරිතය මට හරි. මගේ ක්‍රමය මට හරි. මං හිතන විදිය මට හරි. මට දැනෙන විදිය මට හරි. මට මේ තියෙන විදිය මට හරි. ඒ කියන්නේ මම යහපත්. ඇයි ඔබ අයහපත් චරිතයක් වීමට අකමැති? යහපත් චරිතය සහ අයහපත් චරිතය මැනීමට ඔබ ලබා ගන්නා වූ මිනුම් දණ්ඩ කවරක්ද? මේ අනිත් සියලු දෙනාට හැමෝටම කියන්නේ ඔබ යහපත් චරිතය සහ අයහපත් චරිතය ඔබ තුළම මැන ගන්නට ඔබ ලබා ගන්නා වූ මිනුම් දන්න කවරක්ද? තව උත්තරයක් බලමු. ඊට වඩා වෙනස් තමා යහපත් කියලා දැනෙන එකද තමන්ට හොඳ? තමන් අයහපත් කියලා දැනෙන එකද හොඳයි? යහපත් කියලා දැනෙන එකනේ. යහපත් කියලා දැනෙන එක හොඳයි. යහපත් කියලා යාට දැනෙද්දී, යහපත් කියලා යා පුරුදු කරද්දී, ඒ යහපත් කෙනා අයහපත් කරන්න තියෙන එකම එක ක්‍රමවේදයයි. කරන්න තියෙන එක දෙයයි. මොකද වෙනත් කෙනෙක් ඔබ අයහපත් කියා චෝදනා කිරීම පමණයි. මේ යහපත් කෙනා මම යහපත් කියලා හිතන කෙනාව අයහපත් කරන්න සුළු වෙලාවයි යන්නේ. සුළු වැඩයි කරන්න තියෙන්නේ. මොකද ඔවුන් චෝදනා කළ යුතුයි ඔබ අයහපත් කියා. එවිටම අර යහපත් කෙනා අයහපත් වෙනවා. එතකොට යහපත තමයි මේ ලෝකයේ සියලු ප්‍රචණ්ඩත්වය නැති කරන්නේ. අයහපත් බවට පෙරලන්නේ යහපත. මේ කතා කරන්න ටිකක් ගැඹුරු ප්‍රශ්නයක්. සම්මුතියේ දෙන යහපත අයහපතට වඩා ගැඹුරු විග්‍රහයක් කරන්න ඒක බොහොම නුවණින් බලන්න ඕනේ. මේක අයහපත් වෙන්න කියන කතාවක්වත් යහපත් වෙන්න කියන කතාවක්වත් නෙමේ. පොදුවේ ලෞකිකත්වයේ තුළ මිනිස්සු අයහපත් සහ යහපත් කියන ගුණාංගයක් තියෙන එක වෙනම බාහිර සිද්ධාන්තයක්. මේ ආධ්‍යාත්මය තුළ තමන්ට සැනසීමේදායක මනසක් හදාගන්න කොහොමද මේ යහපත් කියන ගුණේ එළඹගන්නේ නැතුව, පාදාන කරගන්න නැතුව, අල්ලගන්නේ නැතුව කොහොමද අපි යහපත් පුජ්‍යලය නිර්මාණය කරන්නේ? එතකොට යහපත් පුජ්‍යලය අයහපත් වෙන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. යහපත් පුජ්‍යලයට ඔබ අයහපත් කියා චෝදනා කළ සැනින් අර යහපත් පුජ්‍යලය අයහපත් වෙනවා. මගෙන් කවුරු යහොත් ඔබ යහපත්ද කියලා මට නම් කියන්නේ මන් දන්නේ නැහැ. එච්චරයි. මං යහපත් අනේ හරි ශෝක බෝ පැලයක් වගේ හඳුන් කුරක් වගේ මං ඉන්නේ. එවලත් කට්ටිය ඉන්නවා බෝ පැල. කටුගස් කරන්න පුළුවන් අය. වරක යම් කෙනෙකුට මා යහපත් ලෙසද වරක යම් කෙනෙකුට මා යහපත් ලෙසද පෙනීමට පුළුවන්. ඒත් මා යහපත තුළවත් අයහපත තුළවත් ජීවත් වන්නේ නැත. ඔබ අයහපත් කියා කීවට එයද බාරගන්නේ නැත. ඔබ යහපත් කියා කීවටද එයද බාරගන්නේ නැත. ඇයි බාරගන්නේ නැත්තේ? අර ඇතුලේ ඉන්න කරුණා රත්න පුපුරවා හැර තියෙනවා. ඇතුලේ ඉන්න ජොසමින් නෝන ඇසලින් නෝන කැරලල් නෝන නැගලින් හොන ඔක්කොම පුපුරවන කෙනකින් එයා පුපුරව හැලලා දෙන. එයාට ලියුම් ඇවිල්ලා එයාට පියන් ඇවිල්ලා බෙල් එක ගහනවා. වාට තෑග්ගක් ඇවිල්ලා දෙනවා. මගේ නම නෙමෙයි. කොහොම ගැඹුරෙනොත් කියන්න පුළුවන් මේ සමාජයේ තියෙන හරි වචනයක් දැන් මේ කොල්ලෝ එහෙම පාවිච්චි කරනවා. අදාළ නැහනේ කියලා කියනවා. ඉතින් අපිට කියන්න තියෙන්නේ අදාළ නැහනේ කියලා තමයි. අදාළ නැහැ. අදාළ වුණොත් මොකද වෙන්නේ? සසරට වැටෙනවා. සසරෙන් දෙන දේවල් කිසිවක් මට අදාළ නැහැ. භවයෙන් දෙන දේවල් මට කිසිවක් අදාළ නැහැ. ලෝකයෙන් දෙන දේවල් මට කිසිවක් අදාළ නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ සංඥාවේ, ප්‍රශ්නේ තියෙන්නේ විඥානේ, ප්‍රශ්නේ තියෙන්නේ නාම රූපේ, ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මේ වින්දන ස්වરૂපයේ. ඒ සංසිඳෙන තැන ලෝකය සම්පූර්ණයෙන්ම සංසිඳෙනවා. බලන්න මේ නිරෝධ සංඥාව සමබර වෙන ආකාරය ප්‍රාතිහාරාත්මකයි, අද්භූතයි, ආශ්චර්යයි. එක පුජ්‍යල බලපුලුවන්කාරකමට, අයහත්තියට, උගත්කමට, පණ්ඩිතකමටම වෙන සිද්ධියක් නෙමේ. එක්තරා විදයක හරි අපූරු කුසලතාවයක් මත, ශක්ති ස්වභාවයක් මත සිද්ධ වෙන දෙයක්. නිරෝධ සංඥාවේ සමබරතාවයේ ආශ්චර්යය, අද්භූතයි, පුදුමයි. සංඥා උපදින්න හැදිච්ච සංඥාව නිරෝධ සංඥා වෙනවා. නාම රූප පවතින හැදිච්ච මොලේ නාම රූප නිරෝධ වෙනවා. සලායතන වලට බද්ධ වෙච්ච මොලේ සලායතන වලින් ගලවනවා. එහෙම නැත්නම් නිරෝධ කරනවා, නිදහස් කරනවා. ස්පර්ශය තුල බැඳෙන මේ විඥානය විඥාණයෙන් ගලවනවා. දැන් මේ ධර්මයේ තුල හොඳට මතක තියාගන්න ඕන, ඒකකයක් සත්‍යයි කියා පෙන්වන්නේ නැත. ඒක නෙමෙයි මේක, ඒක නෙමෙයි මේක, ඒක හිම නෙමෙයි මේක, මෙහෙමයි මේක, මෙහෙම නෙමෙයි ඒක හිමයි කියන පොදු පුතඥන තැන ඉඳලා මේ ධර්මයේ විග්‍රහ වෙන්නේ නැහැ. ලෝක සටනක් තියෙන එක නෙමෙයි, ධර්මයේ තුල සටනක් නැහැ. ඒක එහෙම නෙමෙයි මෙහෙමයි කියලා කියන්නේ නැහැ. සමහර අය මගේ බණ ටික අහලා මට එක එක පදවි දීලා දෙනවා. ඉතින් මට බොහොම අගයෙන් පිරිස ඉන්නවා. අවබෝධයෙන් සහ අවබෝධයෙන් පිරිසක් ඉන්නවා යම් ප්‍රමාණයක වැටහෙනවා. සමහර අය ඉතින් මේක පිටි එක එක දේවල් කියනවා. හැබැයි ඒකක්වත් නෙමෙයි. අවබෝධයෙන් කියන කෙනාගේ එක හරියන්න පුළුවන්. ඒ අවබෝධය තුළම හරියට ඒක කියනවනේ. අනිත් ඒ එකක්වත් හරි දෙ නෙමේ. ඒ පුජ්‍යලයට හිතෙන දෙ. දැන් බුදුරජාණන් වහන්සේ ගැන නේද කොච්චර දේවල් හිතියදනේ. බුදුහාමුදුරුවෝ ඒ කාලේ පිළිගත්තේ හරි මේ කාමභෝගී මිනිස්සෙක් හැටියට. මේ නිගන්ට වාරගත්තේ ඒවා. මොකද හේතුව? රාජාසන බාර ගන්නවා. ඈ හොඳ පහසු ආරාමවල වැඩ ඉන්නවා. හොඳට රජ බොජුන් වළඳනවා. ඈ අර දුෂ්කර කාලයක් සිද්ධාර්ථ කුමාරයා සත්‍ය සවාගෙන යන ගියාට එහෙම වුණාට පස්සේ තියෙන දවසට වළඳනවා, නැති දවසට බඩගින්නෙලොත් වැඩ ඉන්නවා. ඒක ගාන නැහැ. ඇති දවසට ඇති දේ පිළිබඳව කම්පනයක්වත්, ඇති දේ දවස නැති දවස කම්පනයක්වත් නැහැ. උන්වහන්සේ තුල ඊරිසියාව නැහැ, ක්‍රෝධය නැහැ, බද්ධ වෛරය නැහැ, තණ්හාව නැහැ, ආශාව නැහැ. අර කියන්නා වූ කෙලෙස් 1500කින් මේ කියවෙන්නා වූ එකක්වත් නැහැ හදවතේ. උන්වහන්සේ අවබෝධය තුල ජීවත් වෙනවා. දැන් අනිත් අය අර වෘත සමාදාන වෙලා දැඩි ප්‍රතිපත්ති අරගෙන මේ වැට කඩලු දාගෙන සල්ලි කතරඹෙන් අල්ලලා ජීවත් වෙන්නේ. සල්ලි අල්ලන්නේ නැහැ. එහෙම ජීවත් වෙන ඒක වෘතවල. හැබැයි ඒගොල්ලන්ගේ බද්ධ වෛරය, තරහව, ක්‍රෝධය සමහර වෙලාවල් වලට මේ පොඩ්ඩක් මේ කෑ ගැහුවොත් හරි මේ වුණොත් හරි නේද හරි ධර්මවලට වැඩ කරලා මේ හරි සරයි. දැඩි ආගමිකයෙක් කියලා කියන්නේ නිකම් තස්තවාදී වගේ සමහර වෙලාවට වෙනවා. දැඩි ජාතිකයා තස්තවාදී වෙනවා. දැඩි ආගමිකයා තස්තවාදී වෙන්න ඉඩයි. තස්තවාදයට මුහුණ දෙන්නත් හැබැයි දැඩි වෙන්න ඕනේ. ඒක වෙනම කතාවක්. දැන් අපි බෞද්ධයන්ට සිද්ධ වෙලා තියෙන එකනේ නේද? අපි බෞද්ධ ආරාම අල්ලගන්නවා, සිරිපාදේ අල්ලගන්නවා. එහෙම අල්ලගන්න යන්න ගියාම එතකොට ත්‍රස්තවාදයකට මුහුණ දෙන්න දැඩි වෙනවා කියන්නේ එකක්. දැඩි වීම නිසා ත්‍රස්තවාදය ඇති වෙනවා කියන්නේ තව එකක්. ඒක තියෙන්න ඕන මොකද ආරක්ෂාවට. අපි අනිත් අයගේ ගෙවල් වලට පැන නැතුනට අපේ ගෙදරට පයින්නකොට පොල්ලක් අරන් ගහන්න බෑ. අපෙතර පයින්න පයින් එකක්. ඒක කරන්න ඕන. එහෙම නැතොත් ඒක සම්මුතිය නේ. දැන් සද්ධර්මයේ ගත්තාම ඒක හරි සාධාරණ තැනකින් අමුතුම විදියට ධර්මානුකූලව ක්‍රියාත්මක වෙනවා. අර්ගය වගේ බොල්ලක් අරන් ගහන්නත් පුළුවන් ධර්මානුකූලව. කිසි ප්‍රශ්නයක් නැහැ. මේ දුටුගැමුණු රජුරෝ සම්පූර්ණ යුද්ධ ක්‍රියාත්මක කළේ ධර්මානුකූලව. ඒකනේ එතුමන් අපාය ගියේ නෑනේ. තියෙනවද ඉතිහාසය? ආ ඉතිහාසයේ අපාය ගියා නම් ඕනම කෙනෙක් අපාය ගියයි කියන්නත් පසුබට උන්නේ නෑ උන්වහන්සේලා. අපාය ගියේ නැත්නම් අපාය ගියේ නැහැ කියන පසුබට උනේත් නැහැ. දැන් ධර්මසෝක රජතුමා අර පිඹුරෙක්ගේ කතාවට අපායට ගියපු කතාව හැංගුවද? හැංගුවේ නැහනේ. ඉතිහාසය තුළ ඒක ඒ විදිහට ධර්මවා. පුතඥන ධර්මය අපේ පස්සේ සූත්‍රවල ධර්මය සිද්ධ වුණේ පුතඥයාට ඇත්ත වශයෙන් බණ කියන්න බෑ. අන්තෝ ජටා බහි ජටා තමයි කියන්නේ. සම්පූර්ණම සද්ධර්මයේ කීමේ කුසලතාවයක් හැකියාවක් අයිතියක් නැහැ. අඩුම තරමේ සෝතාපන්න ඵලයටවත් පත් වෙලා නැති කෙනෙක්. සෝතාපන්න ඵල කියලා කොහෙන් හරි සාහිතිකයක් අරන් ඵලෙ කියාගන්න එක නෙමෙයි වැදගත්. පැහැදිලිවම සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස දුරුකර ඥානයකින් අවදි වෙච්ච කෙනෙක්ම වෙන්න ඕනේ. එහෙම නැති කෙනෙකුට ධර්මය කියන්නට බෑ. කිව්වොත් කියන්නේ බොරුවක් නෙමෙයි පට්ටබල් බොරු කියන්නේ. මේ විශිෂ්ට දර්ශනේ නැති හින්දා බෞද්ධයෝ කරන්නේ අනිත් ආගම් වගේම අන්න බුදුහාමුදුරු ගෞතම බුදුහාමුදුරු අදහ ඉන්නෝ පොඩ්ඩක් මදි වෙනවා. සත්බුදුවරු අදහන පටන් ගන්න පූජාවල් ටිකක් තියන පොඩි තකාය ගොටු ටිකක් හදලා පූජා කරනවා. හොඳයි ඉතින් වැඩක් නැති එකේ. ඒකත් හොඳයි මමත් ඒව කරලා තියෙනවා. ඊට පස්සේ හත්බුදුවරුත් පොඩ්ඩක් මදි වෙනවා. ඒවල 28 බුදුවරුන්ට පූජාවක් කරනවා. ඒක ටික කාලයක් යන ඒකත් මදි වෙනවා. දහසක් බුදුවරුන්ට පූජා පවත්වනවා. ඊට පස්සේ තව මදි වෙනවා. ඉතින් තව ඉතින් ආර්ය ශ්‍රාවක 80 මහා ශ්‍රාවක පූජාත් පටන් ගන්නවා. ඒකත් පොඩ්ඩක් කාලයක් යදන් යනවා. ඒකත් මදි වෙනවා. රාවණ රජුරවන්ට පූජා පවත්වනවා. එයත් මදි වෙනවා. මහා මායා පූජාවත් පටන් ගන්නවා. ඒකත් ට්‍රෙන්ඩ් එකක් නැති වෙනකොට ආයේ 100 කවත් ඇදලා ගන්න ඉඩයි. ඒක තමයි වෙන්නේ ලෝකේ හැටි. ඉතින් අපිට ඒ කියන්නේ හරි දර්ශනයක් නෑ. නේද? ඔළු බක් උනට ඕනෝ, බෙරහැර වල් කරනෝ, මොනවා කරනවද දන්නේ නෑ. බෞද්ධයන්ට විතර පිස්සු නැද්ද කොහෙද වෙන කාටවත්? මේ දරිද්‍රතාවයෙන් දුක් විඳින පැල්කොටවල් වල කන්න බොන්න නැතුව අහිංසක දරුවෝ මේ ඉස්කෝලේ යන ඇඳුමක් නැතුව ඉන්න කාලේ ඒ හම්දුරුවන්ට යම් කිසි වගකීමක් තියෙන පොඩ්ඩක් මේ ඒව ගැන මම ඉතින් පළාත් බාරගෙන නෙමෙයිනේ. පළාතේ ගම අයිති හම්දුරු වුණා නම් તો හොයා බලන්න ඕනේ. ඉතින් මට සමස්තයක් වශයෙන් රට තුල හොයන්න පුළුවන් නම් දැක්කොත් හරි පෙන්නොත් හරි හැකි ආකාරයකින් උදව්වක් කරන එක මගේ යුතුකම වගකීම. නමුත් ඒ සියලුම ඒ සාවින් වහන්සේලා මේ මූලිකත්වයක් දරලා මේ පරහිතකාමීත්වය කරන්න ඕන. නමුත් මේ පරහිතකාමීත්වය කරන්න බැරි තත්ත්වයට අපිම අපි දෘෂ්ටි හදාගෙන තියෙනවා. ආන්දුරු කෙනෙක් කොයි හරි පවුලකට සැලකුවොත් මොකද වෙන්නේ? කතන්දරයක් හදනවනේ. අන්නෝගෙන වැඩි. ඒ නිසා හරි අමාරුයි වැඩ කරන්න. සලකන්න හරි අමාරුයි. ඒ නිසා හාමුදුරන් වහන්සේලා කල්පනා කරලා තියෙන්නේ පොඩ්ඩක් ඒ වයින් වැලකෙලා ඉන්න කියලා හදනවා. මොකද හේතුව මේ රටේ ධර්මය කියලා අරගෙන තියෙන්නේ පව් පුරව ගන්න. ධර්මය කියන එක ගන්නේ කසයක් හැටියට. ධර්මය කියන එක ගන්න මල් වට්ටියක් හැටියට. ධර්මය කියලා ගන්න ඕන අනුන්ට පහර දෙන්න නෙමෙයි. අන්තය විනාශ කරන්න නෙමෙයි. නේද? ධර්මය කියන්නේ වටාත්තක් වගේ පවන් සලන්න ගන්න ධර්මය. මල්වට්ටියක් වගේ සුවඳ වර්ධයක් හැටියට ගන්න ධර්මය. එතකොට ඔබ ඒකෙන් කාට හරි කසයක් වගේ ඒක පාවිච්චි කරලා ගන්න එකක් නෙමෙයි. තේරුණාද? ධර්මයේ කසයක් වගේ ගත්තාම මොකද වෙන්නේ? ඔන්න අටසිල් සමාදන් වෙනවා. සමාදන් වෙච්ච දවසේ මේ පොඩ්ඩක් ඉතින් කොහට හරි ගමනක් ගිහිල්ලා හරි වැසිගලියට ගිහිල්ලා හරි 12 පහ වුණා. දානෙට බැරි වුණා. දැන් 12 පහ වෙලා කන. ඉතින් මොකද කරන්නේ? කසයක් හැටියට අරක භාවිත කරන අර මිනිස්සයව තලන්න, පෙලන්න, දුස්සීලයි කියලා චෝදනා කරන්න, නිନ୍ଦා කරන්න, අපහාස කරන්න, ගරහන්න, සමහරලාට අපි මේ සිල් වැඩසටහන් වලට සහභාගී වීමෙන් වළක්වන්න පවා නේද? ඒ පාවිච්චි. ඉතින් ඒ නිසා මෙහිදී අර වගේ වැරදීමක් වෙන කෙනෙකුට හානියක් නැහැ. හැබැයි ධර්මයේ කසයක් හැටියට ගත්ත අයට කසින් ගහනවා මම. වැඩි හරියන්නේ මට කස බාරව ගන්නව නම් මාත් කසයක් ගන්න ඕන. මොකද කැත්තෙන් නම් කැත්තෙන්, පොල්ලෙන් නම් පොල්ලෙන්, මල්වට්ටියෙන් නම් මල්වට්ටියෙන්. මොකද හේතු එහෙම නැතුව බෑ. ඒකට ඒ ගුණය පාවිච්චි කරන්න ඕන. එහෙම කිව්වොත් එහෙම පිළිපදින්න කියලා වම් කනට ගැවුවන් දකුණු කනත් අල්ලන්න කියලා මේක පිළිපදින්න ගියොත් මිනිස්සේ වෙන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට වෙච්ච දේ. වම් කනටත් ගැවුවා ඇල්ලුවා, දකුණු කනටත් ගැවුවා ඇල්ලුවා. ඉතින් ඔක්කොම අල්ලගෙන අල්ලගෙන ගිහින් පුරුෂයෙක් ඉතින් එන ගැහුවා ඒකත් ඉතින් අල්ලගෙන හිටියා. තේරෙන්නේ? ඒ නිසා සාධාරණත්වය යුක්තිය තමාගේ හිත පිණිසත් භාවිත වෙනවා, අනුන්ගේ හිත පිණිසත් භාවිත වෙනවා. එතකොට සත්‍ය කියන්නේ එක්තරා ඒකකයක් නෙමෙයි. එක්තරා ගුණයක් නෙමෙයි. තක්ක තක්ක විචක්කන මොහොතින් මොහොත, මොහොතින් මොහොත, තප්පරෙන් තප්පරේ, පියවරෙන් පියවර. විමර්ශන සීලය වෙන, විචක්ෂණ සීලය වෙන, අවදියෙන් ඉන්නවා. මොකද ඔළුවේ පුරවන්නේ හොඳම දේ තමයි තමන් ඔළුවේ කිසිවක් පුරව ගන්න නැති එක. දෘෂ්ටි දරාගෙන යනවා කියන්නේ මල්ලක් ඔළුවෙන් තියාගෙන යනවා කියන එක. ඒ දෘෂ්ටි නැතිවීමත් එක්කනේ ඔය ආර්ය ශ්‍රාවකය උදාන වැකියක් කියන්නේ මොකද්ද? හිසේ තිබුණු මල්ලක් විමින් තිබ්බා වාගේ. සහනයක් දැනුණා කියන්නේ ඔන්න ඕක. දෘෂ්ටි ඔළුවේ තිබිච්ච එක විමින් තිබ්බා. දෘෂ්ටි දරාගෙන නැහැ. දැන් මේ ධර්මයත් එක්ක ශනිකෝ බලමින් තමා තුළ බලන්න, තමගේ නෙවැරදි වෙලා තියෙන තමන් තාම දෘෂ්ටිධාරීද, මමත්වයෙන් යුක්තද, පුතජනද, මම මේ දෘෂ්ටියේ පැටලීම තුළින් මට මේ හානිය වෙනවා කියලා දැකලා දැකලා ඒව මුදාහරින්න, ඒව විහිල් කරන්න, ඒ දෘෂ්ටි අතහරින්න. ඔබටයි ඔබේ දෘෂ්ටි අතහරින්න පුළුවන්. දැන් එහෙම අතහරින්න පුළුවන්ද කියලා කෙනෙක් අහනවා. පුළුවන්. කෙනෙක් දැන් අපි පුජ්‍යලයක් පිළිබඳව අපිට දෘෂ්ටි ඇති කරවන්න බැරිද හිතේ? ඈ ලේලිට බැරිද පුතාගේ හිතේ ඇති කරන්න ඔයාගේ අම්මා හරි සෞත්තුයි කියලා? ඔයාගේ අම්මා යක්ෂිනීක වගේ මාව කන්නාදන, ඔයා නැති වෙලා ඉඳලා මම පුල් අප්සෙට් එකේ ඉන්නේ. කො අම්මා එලවන්න ඕන නැත්තම් අපි යන්න ඕන ඔහේ යරි කිව්ව ගමන් ඒ පොල්ලට යකා. පස්සේ බලනකොට අම මුකුත් කළා නෑ. හරි යාගේ චරිතය හැදීනේ ස්වභාවයෙන් ඉඳලා තියෙනවා. මෙයාට ඌමනා වෙනවා ඒක අල්ල ගන්න. හරි එක්ක වෙනකයක් කරන් යන්න. හරි නිදහස. හරි ඌමනා වෙනවා. ඒ දෘෂ්ටි ඔළුවේ. ඒක තමයි වැදේ. දැන් හොඳ ලේඩි කෙනෙක් හිටියා. ඉතින් අම්මගෙන් දීපල් ටික ගන්න, අම්මට නඩු දාලා ඒව මේව කළා. ඔක්කොම දොර ගන්න අතරේ ව්‍යාපාරික ස්ථානේ තියෙනවා. ඉතින් ඉඳලා හිටලා සතියකට දවස්වල් දෙකක් විතර නෝනා හරි ආදරෙන් කියනවලු, අද වහිනෝ, අද මහන්සිය, ඔයා මෙහෙ එන්න එපා, මේ ඔයා කඩේම වෙලා බුදිය ගන්න කියනවලු, කඩේටම වෙලා. ඉතින් මේ මහත්යත් හරි ඉතරලු, මගේ නෝන කොච්චර ආදරේද මට, මේ තෙමෙන නිසා එන්න එපා, ඔයා කඩේ බුදියන්න කියලා කියනවා. දවසක් ඉතින් හෙට අදින්න තිබුණු මොකක් හරි මීටින් එකක් දාරි කොහේ හරි යන්න ගාවල් තිබුණු ගාවත ඇඳුම් ටික නැහැ. ඉතින් මෙයා අනික දුවලා ආවා මේ කෝල් එකක් දාන්නෙත් නැතුව ගෙදරට. දුවන් එනකොට මහත්තයා කඩේට නිදාගන්න කියලා ගෙදර පොලිස් කාරේ කිව්වා. ගෙදර පොලිස් කාරේ කිව්වා අරිෂෝක් අන්න එහෙම තියෙනවා. හරි ආදරණීය මූඩ් එකක් තියෙනවා. ක්‍රියාවලිය තව ස්වරූපයක් තියෙනවා. ඊට පස්සේ මහත්තයා එදා ඉඳන් පොලිස් කාරේ වෙලා තියෙනවා. මොකද මහත්තයා කඩේ ඉන්නකොට ගෙදර පොලිස් කාරේ කිව්වා. ඒ නිසා එදා මහත්තයා එදා ඉඳලා පොලිස් කාරේ වෙලා තියෙනවා ඊළඟට. ඉතින් ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. ස්වරූපේ මේ දෘෂ්ටි ඇති කරගන්න පුළුවන්. දෘෂ්ටි තුල මේ මහා පෙරළිය තියෙනවා. දිට්ඨින් චානුපගම්ම සීලවා දෘෂ්ටි නොගැනීමේ සිල්වත් බව පුරුදු කරගන්න. අපේ බෞද්ධය හරි දෘෂ්ටි ධාරේ හරියට කැමති නැහැ. විශේෂයෙන් මේ බෞද්ධ ධර්ම තුල දියුණුවට පුදුම විදියට තරහයි. දැන් මටත් එහෙමයි. මේ දියුණුවක් හරියට මේ කියලා මේ ස්වરૂපයක් පේනවනම් ඒකට හරියට මේවා බරක් කරගෙන ඌ ඇටි ඔච්චර ඇටි ඔය යන්තම් කන්න තිබුණාම ඇටි ඒක නිසා මේ රට හැමදාම හරි තියෙන්නේ. අවබෝධයෙන් දියුණු වෙන්න ඕන. අවබෝධයෙන් වැඩ කරන්න ඕන. අවබෝධයෙන් වැඩ කරන තැන මේ මහ පොළොව තුල මොනවා හරි දෙයක් හැදෙනවා වෙන්න පුළුවන්. ඒවා තුල ගණන් හැදෙන්නෙම නොදියුණු අය ළඟ. මෙච්චර තියෙනවය මෙච්චර නැතේ කියලා ගණන් හැදෙන්නෙම නොදියුණු කම නිසා. දියුණු මනසක් කවදාවත් ගණන් හදන්නේ නෑ. ඒක ගණන් හදන්නේ නෑ. ඒක ලෝකේ දෙයක්. ලෝකේ දෙයක් ඒකයි. සනසිල්ලෙන් තොරව සහනයෙන් තොරව අධර්මානුකූලව වැඩිමක් තමයි අපි ඒක දකින්න අපි කියමුකෝ. ඵලදායි ගස් කොච්චර තිබුණත් කමන්නේ නෑ. එතකොට ධර්මානුකූල ස්වરૂපේ කොච්චර තිබුණත් කමන්නේ නැහැ. ඵලදායි නැති ගස් තිබ්බහම තමයි හානි සිද්ධ වෙන්නේ. එතකොට ගස් කියන එක නෙමෙයි, දියුණුව කියන එක නෙමෙයි වැදගත්. දියුණුවේ ඵලදායි දියුණුව. සංවර්ධනයේ ඵලදායි දියුණුව. හැම දෙයක් තුළම ධර්මානුකූල බවක් තියෙනවායි කියලා ඔන්න අපි ඉගෙන ගත්තා. මොකද අරක්කු බොන්නත් පුළුවන් ධර්මානුකූලව. සිගරට් බොන්නත් පුළුවන් ධර්මානුකූලව. අධර්මානුකූලව කරන්නත් පුළුවන් මේ දෙය කියන එක. දැන් සිගරට් බොන කට්ටියගේ මානසිකත්වයේ බිමට වැටලා තිබුණා නම් ඔන්න හිත හදාගෙන සිගරට් එකක් බොන්න පුළුවන්. කම තියෙනවා. පුරුද්දට තමන්ගේ පෙනහැල්ල සුවපත් කර ගැනීම සඳහා නේද? දිගාසිරි ලබා ගැනීම සඳහා බොන්න පුළුවන්කම තියෙනවා. අපේ අය ඒ පෙනහැල්ලට ඒ තියෙන නියම කාරණ ශක්තිය වද්ද ගන්න මොකද කරන්නේ? අර නිකම්ම දුම ටික ඇදලා එළියට දාන්නේ කියලා අදිනා නේ. ඇද්ද ගමන් පෙනාලු ටික ඉරිලා හොඳට වදිනවා දුම. විනාඩි දෙක තුනක් යනකම් එනවා එළියට දුම. නාහෙන් කටෙන් කණෙන් ඔක්කොම එනවා. ඒ තමයි මේ ජීවිතේ දහම තේරුම් ගන්න බැරි වුණාම කියන தත්ත්වය. මේ මිනිස්යාගේ තියෙන මේ සංඥාව අල්ලගත්තහම ඒ සංඥාව හරිම වේදනාකාරයි. ඒ සංඥාව පිහිටවන්න තැනක් හොයනවා. පිහිටවන්න තැනක් හොයනෙහි ලෝකෙන් වැඩකඩලු තියෙන්නේ. එයාට යන්න දෙන්නේ නැහැ. මෙහෙන් යන්න දෙන්නේ නැහැ. මෙහෙන් යන්න දෙන්නේ නැහැ. අරක කළොත් බයින මේක කළොත් බන් කියලා ඔක්කොම ටික අවසානේ වෙන්නේ එයා මත් වෙලා ඉන්න එකට තමයි උත්සාහ කරන්නේ. දැන් බුදුදහමේ ඉන්න පිරිසට මානසික ගැටලු වැඩි ඇයි? ඒ මොකක් කොලත් වැරදීනේ. කත් හරි නෑනේ. ඒකෝර මානසික ගැටලු වැඩි. ඒකයි තියෙන්නේ. කාකරත් වැරදී. මම දන්නේ එකක් මම මිනිස්සුනේ බෞද්ධයන් සලකන වෙන රටවල ඉන්න මිනිස්සුන්ට කරන්න පුළුවන්. දැන් මේ පොඩ්ඩක් මේ අපේ රටෙන් එහාට ටිකක් ගියපු මිනිස්සුන්ට මේ රටවල් වලට ගියපු මිනිස්සුන්ට පොඩ්ඩක් දෘෂ්ටි අඩුයි. ඒ නිසා අපි හරි සැහැල්ලුවෙන් ඉන්නේ. සාහලට බඩගින්නට මේ පොඩ්ඩක් අවශ්‍ය තුනට හරි මොනවා හරි කාලා තේකම් බොන්න පුළුවන්. වෛර කරන්නේ නැහැ. සමහරලාට අඩුපාඩුවක් තුනොත් ගැනලා දෙනවා. මෙහෙ වෙන්නේ නැහැ නේ. මෙහෙම කන්න වෙන්නේ නැහැ. කනවනම් හොරා තමයි කන්න. ඉතින් අපිත් පුරුදු වෙලා තියෙන සිස්ටම් එක හොරා කන්න. මේ හොරාන්නේ නැහැ. හාමුදුරුවෝත් එහෙම පොඩි පිළිවෙන්වල එහෙම හාමුදුරුවෝ පොඩි හාමුදුරුවන්ට හරි බඩ කිනේනවා. ඒ ඇත්ත වශයෙන්ම මේ පිළිවෙන්වල පොඩි පොඩි කැම්ප වෙලක් දෙන තැන් තියෙනවා දෙනවා. එනකොට මුරකාරයෝ කී දෙනෙක් දාලාද මේ බත් මුට්ටිය උයන්නේ? සමහරලාට මහදායකයා හරි දානශාලාවට සංගේ පැත්තට එනවනම් බත් මුට්ටිය අරගෙන ගිහිල්ලා ලිපට වතුරක් කරලා අස්සවල් වල ගහලා හංගන. ඒ බුද්ධාගම විනාශ වෙන විදිහට කවුරු හරි කෙනෙක් බුද්ධාගම වැටුවා. කියන්නේ කිසිම වික්ෂුවකට මහන වෙලා වැරදිකාරයෙක් නොවී ජීවත් වෙන්න බැරි විදිහට හැදුවා. හැදුවලට පස්සේ මේ තියෙනවා. ඒ හැම දේවල් හරිම දුර්වලයි. ඉතින් ඒ නිසා අපි මේ දර්ශනය ගුණය අපි තුල නැති වුණාම රටක් හැටියට දර්ශනයක් හැටියට ආගමික හැටියට හැම තිස්සෙම නිකන් මේ වනේ යක්කු වගේ බලන හාමුදුරුවෝ වැඩි දෙනෙක්ගේ මූණ මල යක්කු වගේ දාන වලට ගෙන්නලා ඉතින් මල යක්කු වගේ ඉන්නේ. ඇයි? ප්‍රසන්න බව, සැහැල්ලුව, සහනය, මේ මුගුදු බවක්, ශාන්ත බවක් දකින්නට නෑ ගොඩක් වෙලාවට. අපේ හාමුදුරුවෝ කීප නමක් ඇරෙන්නේ අනිත් අයගෙන් ඉන්නවා. දැන් මමත් ඇත්ත වශයෙන්ම යකා වෙලා ඉන්නේ. මොකද හේතුව? යක්කුත් එක යක්කු වගේ ඉන්නතු ඉන්න බෑනේ. කාක්කෝ අතර කාක්කෙක් වෙන්න ඕන. කෝල් හඳ දැම්මොත් හඳ කොච්චර ලස්සන වුණත් කාක්කු ටිකේ කොටම. කෝලෙක් වුවද කාක්කියා කිව යුතුයි. ඒක තමයි වැඩේ. ඒත් තේරුම් කරගන්න. සද්ධර්මයේ දෙසන්නේ සද්ධර්මයේ අවසියයට පමණයි. සත්‍ය ප්‍රකාශ කරන්නේ සත්‍ය සොයන අයට පමණයි. එහෙම නැති අයට සත්‍ය කොමුද? ඔබත් එහෙමයි. නමුත් තමා තුළ සත්‍ය පූර්ණව තබා ගන්න තමාට පුළුවන් සම්මුති සත්‍යයෙන් ලෝකය ආශ්‍රය කරන්න, නිශ්‍රය කරන්න. නමුත් ඒ කිසිවක් ඔබ තුල නැහැ. ඔබට ඕන තරම් හැඩ ගැහෙන්න, අනුගමනය කරන්න, සිතන දේ කරන්ද නිදහස තියෙනවා ධර්මයේ තුල. බුදුරජාණන් වහන්සේ උනත් එන්නේ මේ ආරාමෙ දැන් ඉඳලා ඇති කියලා හිතනවා. උන්වහන්සේ වෙන ආරාමයකට වැඩම කරනවා. ඒ ප්‍රදේශේ දැන් බණ කියලා ඇති කියලා හිතනකොට උන්වහන්සේ තව ප්‍රදේශයකට වරිනවා. ගේ ඇතුළෙම හිටිය ඇති කියලා යාට හිතනකොට සංචාරයක් කරන යා සංචාරයකට ගිහිල්ලා එනවා. දැන් ආනන්ද හැමදුර බලන්නකො නේද? කොච්චර නිසංසලද හිටියාම මම කැලෑවල් බලන්න යනවා. මගේ ඉතින් සතුටේ සතුට සිතේනවා. මම එක්කෙනෙක් කතා හඳුනත් ඒක නුවරට ගිහිල්ලා මං කිව්වා නුවර ගියහම මං ඒ කාලේ ගියාට පස්සේ මල්වත්ත බලන්න ගිහිල්ලා නැහැ මට මල්වත්ත බලන්න ඕනේ කියලා කිව්වහම අප හැදුනා. හාමුදුරු මල්වත්ත බලන්න. ඉතින් මං කිව්වා මල් ගස් බලන්නවත් තහනන්නම්. ඉතින් මම මොකන්ද එතකොට මේ ඇස් දෙක නැතුව ඉපදුනා නේ ඉවරනේ මිනිස්සු. කහක් වැලක් කොලක් දියල්ලක්වත් බලන්න තහනන්න. ඒ විදියට නෑ මේ ඇස් දෙකෙන් මේ ධර්ම ගන්නනේ තියෙන්නේ, මේක තේරුම් ගන්නනේ තියෙන්නේ, මේ ඇස් දෙක බලන්නනේ තියෙන්නේ. මේ දිත්තේ දිත්තමත්තම් භවිස්සති කියලා අපේ අය හිතන්නේ එකක් බලන්නපා. මේ ඔක්කොම විවේචනාත්මකව මේ ප්‍රතික්ෂේපිතව ගන්න ඕන කියලා. එතකොට ඒක තමයි ditthේ ditta mattan කියලා හිතන්නේ. එතකොට අපි මේක ditthේ ditta mattan කියලා හැමදේම ප්‍රතික්ෂේපිතව ඍණාත්මකව දකිනවා නම් එතන තියෙන්නේ ditthේ ditta mattan නෙමෙයි, ප්‍රතික්ෂේපව ගැනීමක් නේ. ප්‍රතික්ෂේපිතව ගන්නවා, හැමදේම ප්‍රතික්ෂේපිතව බලනවා. හාමුදුරුවන්ට පුළුවන් වෙලාවට දන්වල ගන්න විතරයි. එච්චරයි. ඒ නිසා සංස්කෘතික සිරගය, සංස්කෘතික චින්තනය තුළ මෝඩකම් තාම බහුලව, තාම අන්ධ විදියට බෞද්ධ ආගම තුළ, මුස්ලිම් ආගම තුළ, ක්‍රිස්තියානි ආගම තුළ, අනිත් ආගම තුළ තියෙනවා කියලා සමහර අය කියනවා. මම කියන්නේ අපි ඉතින් ඒක ඇත්තද නැත්තද කියලා බලන්න ඕන. එතකොට අපි හරියට ධර්මයේ තේරුම් අරගෙන අපි ධර්මය තුළ වාසය කරන්න ඕන. නේද? දැන් සමහර අය තියනවා කියලා මම අයින් වෙන්නේ ඇයි? මේක මෙහෙමයි කියලා මට නම් කරන්න ඕනේ නේද? ඒකත් සමහර අය කියනවා. ඈ ලේසි නේ. සමහර අය කියනවා. එහෙමයි කියන්නේ කාට හරි කියනකොට නේද? ගෙදර කෙනෙකුට හරි කියනකොටත් කියන්න ඕන නේද? පුජ්‍යලයා ඉදිරිපත් වුණොත් පුජ්‍යලයාට පහර දෙනවා. පුජ්‍යලයා ඉදිරිපත් නොවි යමක් කියන හැමතැනකදීම ඒක එක්ක බාර ගන්න වෙනව, නිරදි කර ගන්න වෙනව. නැත්තම් පුජ්‍යලේ හොයා ගන්න බැරි නිසා එයා කල්පනා කර කර ඉන්නවා. පුජ්‍යලේ නැති තැනින් ක්‍රියා කරන්න පුළුවන්. දකින්න පුළුවන්. අවබෝධ කර ගන්න පුළුවන්. කටයුතු කරන්න පුළුවන්. පුජ්‍යලේ නැති බව සහ ඇති බව තෝරගන්නේ කෙසේද තමා තුළ? පුජ්‍යලත්වේ මාර්ගය තුළ ලෝභ, ද්වේෂ, මෝහ, මාන, මදමාන, ඊර්ෂ්‍යා ඔය කුහකයන් ඔක්කොම එනවා. පුජ්‍යලේකින් තොර මාවතේ ඔය එකක්වත් නැහැ. එය ශාන්තයි. එය සෞම්‍යයි. එය යහපත්. ඇත්තටම අපිට දාලා තියෙන දෘෂ්ටි සමහර ඒවා ධර්ම අවබෝධය ඇති වුණත් ඒ ගති ශක්ති ස්වභාවයන් තියෙන ඒවා ඒත් නිවැරදි කරගන්න ඕන. මොකද ඒ තරම් බරපතල විදියට අපේ ඔළුවට හිතට ඒව කා වැදිලා තියෙන්නේ. ඒක තමයි තියෙන්නේ මේ ධර්ම අවබෝධය උනාට පස්සේ සමහර දේවල් අපිට ඒ ගති ලක්ෂණ කියන අඩු කරගෙන දුරු කරගෙන යන්න පුළුවන්. දැන් මට මතකයි මම ඒ දවස්වල අර හිටගෙන කෑම කෑවකට මිනිස්සෙකුට දොස් කිව්වා. අපිට උගන්වලා තියෙන්නේ එහෙමනේ. හම්දුරට උගන්වලා දෙන්නේ හිටගෙන ඇවිදවිද කෑම කන්න එපා, වතුර එක බොන්න එපා කියලා තමයි තියෙන්නේ. එතකොට ඒකම අපේ ඇඟේ තියෙනවා. අපිට අනිත් අයට ක්‍රියාත්මක කරන්නෙත් ඒක. ලොකු උසරයත් මේ දේශනයත් තිබිච්ච දවසක ඉතින් මිනිස්සු ඉතින් කෑම කනවා ඇවිද කතා කර කර. මම කිව්වා "ඔහොම කෑම කනවද සිල් අරගෙන? වාඩි වෙන කෑම කන්න ඕන" කියලා. ඉතින් වාඩි වෙන පුටුවක් නැහැ. ඉතින් ඒ මිනිස්සු තාප්පේක වාඩි වෙලා කාල මේ යණින් ගමන් කියලා ගියා. හම්තුරු කෑම කන්න කියනකොට බොහොම ස්තුතියි කියලා. මම තේරුම් ගත්ත මොකක් හරි ප්‍රශ්නයක් තමයි කියලා. ඊටසේ වන්නකොට මේ සම්ප්‍රදාය ඒක තමයි ස්වභාවය. දැන් තවත් කෙනෙකුට ඒක බාධා වෙන ස්වභාවේ න්‍යායක් තියෙන නේද? ඒක තේරුම් අරගෙන ඒක නිවැරදි කරගන්න ඕන. දැන් ඔය තලු ගහන්න එපයි කියලා කියන්නේ තවට ඒ ඉන්න අයට නිකන් අප්‍රියාවක් ඇති වෙන නිසා නෙමෙයි. ඇඟිලි ලෙව කන්න එපා, තලව කන්න එපා කියලා කියන්නේ දකින්න කෙනාට අසුබ නැයිනේ. වම් අතින් කෑම කන්න එපා කියලා කියන්නේ දකින්න කෙනාට අසුබ නැයිනේ. එහෙම නිසා හැමතැනම මෙහෙම අනානා චුරු චුරු ගලා කන්න එපා කියලා ධර්මයේ කියන්නේ දකින්න කෙනාට අප්‍රසන්නයි. ඒ නිසා ඒව පිළිබඳින්න ඕන. ඒව දෘෂ්ටි කියන්නේ බෑ. ආ ඒකත් එහෙනම් කමන්නේ නේද හාමුදුරනේ? ඕන එකක් කළාම කියලා නෑ. දෘෂ්ටි මත අපිට වෙච්ච හානි තියෙනවා. යහපත් ප්‍රතිපදාවල් කියලා වෙනම දෙයක් තියෙනවා. ඒවන අපි තෝරුම් ගන්න ඕන මේක දෘෂ්ටි හේතුයෙන් ඇති වෙන දෙයක්ද? යහපත් අනුන් තමන්ට අනුන්ට අයහපත නිසා ඇති වෙන පදනමක් තුල පවතින ලෝධහමද්ද කියලා අපි තේරුම් කරගන්න ඕන. අන්න ඒ නිසා තමන්ට අනුන්ට යහපත පිණිස පවතින දේ කරන්න පුළුවන්. නමුත් දෘෂ්ටි මත හැදිලා දේවල් ඒව කරන්න අවශ්‍ය නැහැ. ඒතුළු පදනම් වෙන්න අවශ්‍ය නැහැ. දැන් මොකද්ද ස්වාමීන් වහන්සේගේ ධර්මයේ කියන්නේ? මේකයි කියලා කියන්න පුළුවන්. දහම කියන්නේ මේකයි මෙයයි. කවදා අප එතෙන්ට එන්න එපා. එතෙන්ට ආපු ගමන් ඔබේ සාහනය ඔබට නැති වෙනවා. අතහරින්නත් එපා, අල්ලන්නත් එපා. ජීවත් වෙන්න සෑම විටම අල්ලන්නේත් නැතුව අතහරින්නේත් නැතුව. සමාධිය වඩන්න, ගුණය වඩන්න අල්ලන්නේත් නැතුව අතහරින්නේත් නැතුව. සීලය වඩන්න අල්ලන්නේත් නැතුව අතහරින්නේත් නැතුව. අවබෝධය වඩන්න අල්ලන්නේත් නැතුව අතහරින්නේත් නැතුව. ජීවත් වෙන්න අල්ලගන්නේත් නැතුව අතහරින්නේත් නැතුව. මැරෙන්න අල්ලගන්නේත් නැතුව අතහරින්නේත් නැතුව. අනුන්ගේ බඩු මුට්ටු ටිකකට නම් ටිකක් දාලා මේක මගේ කියා ගන්න පටන් අරගෙන එතන ඉඳලා මගේ ප්‍රශ්නේ කියලා එකක් විසඳන්න පටන් අරගෙන විසඳලා ඉවරයක් නැහැ. අවසානයේ තේරෙන්න ඕන මගේ කියන ප්‍රශ්න නෙමෙයි, මමේ කියලා එකෙක් මේකේ නැත. ඒක තමයි ඒ ගතිපේක තමයි මමයි කියලා එකක් ගතිපේක තමයි ලොකුම ප්‍රශ්න කියලා තේරුම් අරගෙන ඒ ප්‍රශ්නේ විසඳනකොට අනිත් ඔක්කොම ප්‍රශ්න විසඳෙනවා. හරියට අර ඔරුවක් පාරුවක් ගහක බැඳලා තියෙනවා, ගැටයක් ගහලා ඒ ගැටේ ලිහනකොටම ඔරුව පාරුව නිදහස් වෙලා යනවා, ගඟට මූදට යනවා. ඒ වගේ ඔබ මමයි කියන දැන මේ ගැට ගහලා තියෙන නිසා සියලු ප්‍රශ්න බැඳිලා තියෙනවා මේකත් එක්ක. මේ මමී කියන ගැටේ ලිහන දාන තැනක අර ඔරුව පාරෝ නිදහසේ පාවෙලා යනවා. ලොකු බනමකුත් ඕනේ. ජීවිතේ නිදහස, ජීවිතේ ධර්මය, ජීවිතේ ආධ්‍යාත්මික අවබෝධය යා නිදහසේ අත්දිනවා. ඒ නිදහසටපත් වෙනකොට එයා ආගමිකයෙක් නොවේ, ජාතිකයෙක් නොවේ, වර්ගිකයෙක් නොවේ, කුලයක් යාට හිමි නෑ, තානාන්තරයක් යාට හිමි නෑ. කොච්චර හිමි නැද්ද කියලා කියනවනම් අඩුම තරම ස්ත්‍රී පුරුෂ භාවවත් හිමි නෑ. එයයි ආධ්‍යාත්මික දර්ශනය, එයයි ආධ්‍යාත්මික අවබෝධය, එයයි පුජ්‍යලත්වයේ නිදහස් වීමේ මඟ. සත්‍ය කියන්නේ මෑයි කියන තැනකට ඔබ කොටු වෙනවා නම් ඒ ඔබ අසත්‍යයක් පස්සේම දිවගෙන යamak. ආයේ එක නෙමෙයි මේකයි කියලා එන්න එපා. ඒකත් නෙමේ වෙන එකකුත් නෙමේ කියලා නැගිටින්න. එතකොට එකක්වත් නෙමේ. එතකොට අවබෝධයෙන් පරිණතව ඔබ ජීවත් වෙයි. සත්‍ය ඔළුවේ නැහනේ. දැන් මට දර්ශනයක් තියෙනවා, මං අවබෝධ කරගත්ත දහමක් තියෙනවා කියලා මේක උඩ පොට්ටෙනියක් තියාගෙන ඇවිල්ලා ඒ පොට්ටෙනිය ලියලා එක එක දෙන්න ඕනද? එතකොට මේ මගේ අත්වාදීනේ මම දීලා තියෙන්නේ. දැන් ලෝකේ ගොඩාක් තියෙන ආගමිකයෝ දාර්ශනිකයෝ කරන්නේ ගොඩක් අය. හැමෝම නෙමෙයි, හොඳ දාර්ශනිකයෝ ඉන්නවා මේ ධර්මය අවබෝධයෙන් කියන. ඒ අයට ඒ ගෞරවය ලැබෙනවා. නැත්නම් අනිත් අය ඔක්කොම කරන්නේ ගෝඩ් ටීවී, බුද්දිස් ටීවී, පීස් ටීවී ඔක්කොම දාගෙන ඔළුවේ ගේන පොට්ටෙනිය පොට්ටෙනිය ලිහලා ලෝකෙට දෙනවා. ඒ වේතුත් හොඳ ධර්ම හරියට කියන තැන් තියෙනවා. ඒවට අපි ගරු කරන්න ඕන. නමුත් තමන්ගේ දෘෂ්ටිය බෙදා හරින එක තමයි කියන්නේ ගොඩක් වෙලාවට. ඒක වැදගත් නෑ. දෘෂ්ටි ගැනීම වැදගත් නෑ. ඉතින් ඔබ මේ ධර්මය අවබෝධ කරගත්තොත් gedara samakama tai drushtine swabhavayat ekka weda karanna purudu wenawa, kaalayat ekka weda karanna purudu wenawa, sudusu andamin weda karanna purudu wenawa, ස්වභාවයේ බාර ගන්න පුරුදු වෙනවා. ස්වභාවය කියන්නේ තමා වෙනම ස්වභාවය වෙනම දකින්න නැතුව ස්වභාවය කියන්නේ මා කියන්නේ එකක්. එතකොට එයා වෙන් කරන්න බෑ මේ ස්වභාවයයි මේ මමයි කියලා. මේ මමයි ස්වභාවයයි එකතු වුණු තැන තමයි ස්වභාවයේදී එය ඒකකයක් නොවීම. ධනයි ඍණයි එකට එකතු වුණොත් දවසක ලෝකේ ධනයි ඍණයි නැති වෙනවා. ඒකට හැප්පුණු දැන් පොඩි කාර්යයක් තියෙනව මොනවද මේ ක්‍රීඩාවක් පොල් පොරේද මොකක්ද යක් තියෙනවනේ අර පැත්තෙන් ගහන පොල් ගෙඩියයි මේ පැත්තෙන් ගහන පොල් ගෙඩියයි මෙහෙම හැපුණාම ගෙඩි දෙකම බිඳෙනවා එක ගෙඩියක් බිඳලා වැටෙන්නත් පුළුවන් නමුත් මේ ඝෂ්ඨණය මෙතන සිද්ධ වෙනකොට එතන සිද්ධ වෙන්නේ විසිර යෑමක් ධනරින ලෝකෙ එකතු වුණොත් ධනරින ලෝකෙ පවතින්නේ නැති වෙනවා. මේ දෙක එකට හැප්පීම නිසා මේ දෙක විනාශ වෙනවා. ධනරින ලෝකෙ පවතින්නේ ඈතින් තියෙන නිසා විෂමතාවයන් දෙකක් මේ දෙක තුලින් ඇති කරන නිසා. ඒ නිසා ධනරින ලෝකෙ පවතිනවා. එකම ස්වરૂපයකින් තිබුණා නම් ඒත් නැහැනේ. ඒ නිසා ditthoya ශමතාවය ඇලීම් ගැටීම් ද්වාකාරය ප්‍රභේදනය අන්තවාදී වීම පාක්ෂික වීම උජ්ජල මතවාදී වීම ආදී දේවල් මේ හැම දෙයකම මේ ස්වභාවය තුල ගලාගෙන යන දහම. එතකොට මේවා ඥානය තුල තේරුම් ගත්තයි කියලා කිසි වැඩක් නැහැ. ඔබේ ආධ්‍යාත්මය තුල පූර්ණත්වයටපත් වී යුතු ගොඩාක් අය ඥානයෙන් තේරුම් අරගෙන හිතනවා මට මේ දේ තේරෙනවා මම මේ දේ දන්නවා. තමන්ගේ මනසේ තෙන්ට ඇවිල්ලා නැහැ. තමන්ගේ ඇඟේ ලේ ඇටමස් දහර වලින් ඒ අවබෝධය තුල තමන්ට ජීවත් වෙන්න බෑ. ඒ නිසා මේ හීනෙන් පාලම් හදනවා නෙමේ ඔබ ප්‍රායෝගික පාලම හදන්නේ. හැම දිනාටම තේරුවන් සරණයි.